নাই ফেরোয়া সার নাই স্যাম দিন আটম আদা তাপি সুপুরদি পার দিনি আঙ্গা হারো দা দিন তিন কুচে দা হামু দা মুসা কাচ্চা আরম্ভ করে মু আদা আপকে গৌরী সহায় নহানসে সামগ সম্বন্ধে লাইন নহ সহায় নহানসে পাদ নমস্কার ওই তাপ গৌরী স্যাম দিন আয়নি মু পিলি গান নহ এবাকে ইম মহাচার রবি গোকরকে বেন তোমার সম্বন্ধে বেই মঙ্গল পরিসর হাট তোমার তাপি শ্রীপাদ পেন নয় তাম গৌরবী শ্রীপাদ করমিং আপনি সাকাচ্ছা ওটি আমি সোয়াইনাস সোয়াইনাস সাকাচ্ছা আরম্ভ করতে সে গৌরী আরাধনা সিং
සියලු දෙනාට පෙරවන් සරණයි. කුජදා හමුව ධර්ම සාකච්ඡාවේ කටයුතු ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වුනේ. ඉතින් විශේෂයෙන්ම මෙහිදී අපේ ගිය සතියේ මට අපහසු වුණා, ඊට කලින් සතියකට සම්බන්ධ වුණා. ඉතින් ඒ සතියේදී අපි අර නිවහනක සිද්ධ කරපු ධර්ම දේශනාවක් තමයි ඒක අර PDF එකක් ඇතුළේ අරගෙන තියෙනවා. සරලව සංස්කාර වටහා ගමු කියන තේමාව යටතේ අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ විසින් පවත්වන ලද දේශනාවක්. ඉතින් මේ දේශනාව මේ සාකච්ඡා කරන්න පොදුවේ කතා බහට නක් කරන්න කල්පනා කරන්න හේතුව තමයි ඒතුරින් අර අපිට ගොඩාක් පාලි භාෂාවටම යන්නේ නැතුව සූත්‍ර දේශනාවන් වලටම යන්නේ නැතුව අපේ ජීවිත අධ්‍යාශයෙන් ජීවිතය තුළින්ම මේ සංස්කාර කියන පැත්තට කතා බහ කරන නිසා මං කල්පනා කළා ඒක අපිට කාටත් පොදුයි කතා කරගන්න ඉරුන්නම් හොඳයි කියලා. ඉතින් එකෙන් අදහස් වෙන්නේ නැහැ පාලි පාඩ නොතිබුණ පමණින් සහ මූලික සූත්‍ර දේශනාවන් සටහන් නොකළ පමණින් එයින් අපේ ලොකු සංඝහන්සේ අර්ථ සූචනය කරන කාරණයට කිසිදු හානියක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි ගොඩාක් හැමෝම දෙන සූත්‍ර දේශනා හදාරලා තියෙනවා. ඒකට රුචි කැමති ඒ පිළිබඳව දැඩි උනන්දුවක් තියෙනවා. ඉතින් ඒ කෙසේ නමුත් අර නිවහනකදී පොදු පිරිසකට කරපු දේශනාවක් නිසා ඒ පිරිසට ධර්මීය දේශනා කරනකොට ඒ පිරිසට ජීවිතවලට සමීප කරලා කරන්න කරපු දේශනාවක් නිසා මේකේ තියෙන ප්‍රායෝගිකත්වය අපේ ජීවිතයට ගොඩාක් මේ සමීපතම. ඉතින් මේ නිසා තමයි සරලව සංස්කාර වටහා ගමු කියන දේශනාව තෝරගත්තේ. ඒ හැරෙනකොට ලොකු සංඝහන්සේ සංස්කාර පිළිබඳව බොහොම ගැඹුරෙන් සූත්‍රගතව දේශනාවන් කරලා තියෙනවා. ඉතින් ඒකට කැමති කෙනෙකුට අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන පොදුවේ අපේ ජීවිතවලට සංස්කාර කියන සංස්කාර දකින්න නම් ඊතර වීමනේ. ඉතින් ඒ නිසා ඒකට අපේ ජීවිත ආද්‍යශය තුනේ ජීවිතය තුළින් පැන නගින කාරණාත් එක්ක සංස්කාරවලට අදහසක් කතා බහ කරන තමයි මේ දේශනාව පාදක කරගත්තේ. ඉතින් සුනන්ද මහත්මයා මේ පුළුවන් නම් මේ PDF එක ස්ක්‍රීන් එකට දාමු. මම පොංචි මේ කෙටියෙන් සාරාංශගත කාරණයක් මේ සතියේ සම්බන්ධ වෙච්ච නැති නිසා ඊට කලින් සතියේ කරපු නිසා සාරාංශගතව කියන්නම් මේ දේශනාවේ මූලික වශයෙන් මොන වගේ කාරණා ටිකද කතා කරේ කියලා මම කෙටියෙන් සංක්ෂේපයෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නම්. මේ දේශනාව ආරම්භයේදී ආශයා කරන්න කමක් නැහැ. මේ දේශනාවේදී අර දානයක තියෙන කරා දානයක ආනිසංසය පිළිබඳව කතා කරනකොට කරුණු කීපයක් කතා කරා. කෙනෙකුට පුළුවන් දානයක් පූජ කරන්න ද්‍රව්‍යමය වශයෙන්, ආහාරමය වශයෙන්, බෙහෙත්ේත් වශයෙන් දානයක් හැටියට පූජ කරන්න පුළුවන්. ඒක කෙනෙකුට ගොඩක් උපකාරශීලී වෙනවා. එයාට බාහිර වශයෙන් කෙනෙකුට උපකාරයක් වෙනවා කියලා කතා බහ කරා. ඊට එහාට ගිහිල්ලා කතා කරා ද්‍රව්‍යමය වශයෙන් ආහාරමය වශයෙන් බෙහෙත් වශයෙන් වඩා සිතක් හනසනවා කියන එක කාට හරි පෙළෙන හිතක් දැවෙන හිතක් තුවාල වෙච්ච හිතක් කැඩිච්ච බිඳිච්ච හිතක් කාට හරි සුවපත් කරන්න පුළුවන් එක ගොඩාක් හොඳයි කියලා කිව්වා. එතකොට කායික වශයෙන් කරන උපකාරයකට වඩා කෙනෙකුට මානසික වශයෙන් හිතක් හදන එක සැනසෙල්ලක් ගේන එක ගොඩාක් හොඳයි. හැබැයි ඒ දෙකටම වඩා අග්‍රතම දානයක් පිළිබඳව දේශනාව දිස්මතු කරලා කතා කරා. ඔබට මතක ඇති ඒ තමයි ජීවිතයේ සත්‍ය සොයන කෙනෙකුට සත්‍ය පෙන්වන දහමක් කියා දෙන එක අන්න ඒක තමයි අග්‍රතම දානය කියලා කතා කරා. මොන මං කරුණු තුනක් කතා කරා දේශනාව අනුසාරයෙන්. එක කායික වශයෙන් සුවපත් වීම පිණිස ද්‍රව්‍යමය වශයෙන් ආහාරමය වශයෙන් බෙහෙත් වශයෙන් ආහාර දින සන්තර්පණය කරන කයත් සුවපත් කරන එක. ඊට වඩා දැවෙන තෙවන හිතක් වෙනම් ඒ දැවෙන තෙවන හිතකට කාරුණිකව අදහස් කියලා දීලා සුවපත් කරන්න පුළුවන් නම් ඒකත් ඉතාම වටින කාරණයක් කියලා. ඒ දෙවෙනි කාරණේ. හැබැයි ඊටත් වඩා වටින කාරණේ තමයි ජීවිතේ සත්‍ය සොයන. ඔන්න එක පැත්තකින් ජීවිතේ සත්‍ය හොයන්න ඕන. ඒ සත්‍ය හොයන කෙනාට සත්‍ය පෙන්වන දහමක් කියලා දෙන්න පුළුවන් නම් අන්න ඒක අග්‍රතම දානය කියලා මේ දේශනාව තුනේ මූලික වශයෙන් ඉස්මතු කරලා කතා කරා. ඔන්න එක කාරණයක්. මම ඊළඟ කාරණයට යන්නම්. තව මේ අතරෙදි තව සාමිනාතේ ඉදිරිපත් කරන මෙතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාටද කියන කාරණේ. ඒ කියන්නේ ධර්මයේ ස්වභාවය. දැන් සත්‍ය හොයන කෙනෙකුට සත්‍ය පෙන්වන දහමක් මේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කළේ. ආන්නේ ධර්මයේ කාටද? ඒ ධර්මයේ ස්වභාවය. බුදුරජාණන් දැන් සත්‍ය තුන්වෙනි දානේ තුන්වෙනි කාරණේ හැටියට කිව්වා සත්‍ය හොයන කෙනෙකුට සත්‍ය දහමක්. පැහැදිලි කිරීම. අන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ සත්‍ය දහමක් ඉදිරිපත් කළා. ඒ සත්‍ය ධර්මයේ ස්වභාවය මොකක්ද කියලා ඊළඟට මම මතක් කරන්න. ධර්මයේ කියලා කියන්නේ ඒ කියන්නේ ධර්මයේ කියලා දෙන්නේ අඥානකම විවිධ කියන්නේ අඥානකම මත පාදක වෙලා ගොඩනගෙන ලෝකයක. මේ සත්‍ය පෙන්වන ධර්මයේ කාටද කියලා දෙන්නේ ඒ ධර්මයේ කියලා දෙන්නේ අඥානකම මත පාදක වෙලා ගොඩනැගිච්ච ලෝකයකට මුලා වෙලා වසඟ වෙලා ඒ ලෝකයේ ඉන්න අය විවිධ විදියට සිතින් කයින් වචනයෙන් කරුණු කරලා සංසාරේ යන ස්වභාවය. ඒ වගේම අඥානකම නිසා ලෝකයක් සකස් වෙන හැටි අඥානකම නිසා ජීවිතේ පැවැත්මක් සිද්ධ වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. අන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්නේ මොකද්ද? ධර්මයේ කියලා දෙන්නේ කාටද? අඥානකම මත පාදක වෙලා ගොඩනැගෙන ලෝකයකට මුලා වෙලා වසඟ වෙලා විවිධ විදියට ඒ අය ඒ කියන්නේ අපි යන මේ කියන්නේ සිතින් කයින් වචනෙන් කර්ම කරනවා. එහෙම කර්ම කරලා අපි සංසාරේ ගමන් කරනවා. මෙන්න මේ අඥානකම මත මේ අඥානකම නිසා ලෝකයක් සකස් වෙන හැටි අඥානකම නිසා ජීවිතේ පැවැත්මක් සිද්ධ වෙන හැටි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. එහෙම පෙන්වලා දුන්නට පස්සේ මොකද වෙන්නේ? අර හිතන්න පුළුවන් නුවණක් තියෙන හැකියාවක් තියෙනවනම් අන්න ඒ කෙනාට ඥානය නුවණ වැඩි දියුණු වෙනවා. අඥානකම කියන ලෝකයේ පැවැත්ම සිද්ධ උනේ මෙන්න මේ නිසයි කියලා අන්නේ ධර්මය අහලා මොකද කරන්නේ? එයා ගුණ ධර්ම පුරුදු පුහුණු කරගෙන වැඩ පිළිවෙලක් ප්‍රායෝගිකව සිද්ධ කරනකොට අඥානකම දුර වෙද්දී ලෝකයේ පැවැත්ම කියන කාරණාව ඉක්ම වෙන හැටි තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. මම හිතනවා ඒ කාරණේ පැහැදිලි ඇති. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වභාවය මොකද්ද? අඥානකම මත පාදක වෙලා ලෝකයක් ගොඩනගාගෙන සිතින් කයින් වචනෙන් කර්ම රැස් කරගෙන සංසාරේ ගමන් කරනවා. මෙන්න මේ අඥානකම මතයි මේක වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනකොට සිතීමේ විමසීමේ හැකියාව තියෙන කෙනා මේක අහලා කරුණු පැහැදිලි කරගෙන එයා ජීවිතයේ ගුණධර්ම පුරුදු පුහුණු කරගෙන වැඩ පිළිවෙලක් ප්‍රායෝගිකව සිද්ධ කරන්නත් තියෙනවා. ආන්නේ ප්‍රායෝගිකව සිද්ධ කරනකොට අන්නයා සංසාරයෙන් පැවැත්ම තුළින් ඈතර වෙනවා. අන්න ඒ විදියටයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. සරලව කිව්වොත් ප්‍රඥාවන්තයාට තමයි මේ ධර්මය තියෙන්නේ කියලා අපි පැහැදිලි කරා මේ දේශනාව තුළ. ඊළඟට පින්වතුන්ට මතක ඇති සංස්කාර පිළිබඳව පැහැදිලි කළා හඳුදාන වික්‍රේ ආමන්ත්‍යාමි වෝ කියන ගාථාවත් එක්ක. ඒකේ සංස්කාර පිළිබඳව ස්වාමීන් වහන්සේ උපමාවක් ගන්නවා. අර සිනමා පටයක නැත්තම් ටෙලි නාට්‍යයක ඒ සංස්කාරකවරයෙක්ගේ සංස්කාර කිරීම දකින්නේ නැතුව සංස්කරණය කළ ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් තමයි අපි බලන්නේ. මොකද සංස්කරණය කිරීම දකින්නේ නැහැ. සංස්කරණය කළ චිත්‍රපටයක් තමයි අපි බලන්නේ. ඒක දිහා බලන්නේ මේ පැත්තෙන් අර පෙනීම ඇසීම දැනීම දැන ගැනීම කියන පැත්තේ හැබෑව දකින්නේ නැතුව මොකද්ද අපි සංස්කරණය කරගෙන බලනවා. ඒක දෙපැත්තකින් සකස් කරගෙනයි බලන්නේ. ඒක අඥානකම කියන දේ හොඳටම තීව්‍ර වෙලා තමයි ඇත්තටම අපේ ජීවිතය ගැනයි කියන්නේ මේ මේක තුලින්. ඒ කියන්නේ දෙපැත්තකින් චිත්‍රපටයක් හදාගෙන බලනවා. අපි බලන එකක් සංස්කාරකවරයාගේ සංස්කරණය කිරීම නෙවෙයි, සංස්කරණය කළ අන්න එක මතක තියෙන සංස්කරණය කළ චිත්‍රපටයක් ඇත්තයි කියලා අරගෙන අපි මේ පැත්තෙන් හදාගෙන බලනවා. ඉතින් මේකේ අඥානකම පැහැදිලි කරා. ඒ වගේම සෙල්ලම් ගෙවල් ඊට පස්සේ කාර් ගිනි ගැනීම පිළිබඳ උපමාවක් දැක්වුවත් චිත්‍රපටවලදී ඒවා සත්‍ය දේවල් නෙවෙයි, බොරුවට සෙල්ලම් විදියට හදපුවා. මේ තමයි අපි මේ ඒව දිහා බලලා ඇත්ත කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒ අතරතුරේදී ස්වාමීන් වහන්සේ මේ කාරණේ තව තීව්‍ර කරලා කතා කරා. ගහක වර්ධනය වීම ගහක අවස්ථා සම්බන්ධ නෙවෙයි, පුංචි පැලය හෝ වැඩිච්ච ගහ කියන එක නෙවෙයි. ගහක වර්ධනය වීමක් නැහැ කියන්න බෑ. හැබැයි ගහක වර්ධනය වීම කියන එක විමර්ශනය කරන්න යොමු වෙන්න කියලා සිහිපත් කළා. ඒ වගේම ගොඩනැගිල්ලක් ඉදි නොකළ ගොඩනැගිල්ල හෝ ඉදි කළ ගොඩනැගිල්ල නෙවෙයි, ගොඩනැගිල්ලක් ඉදි කිරීම ඉදිවීම කියන තැනට අවධානය යොමු කරන්න කියලා අපිට නිදර්ශන කීපයක් දුන්නා. ඒ වගේම ළමයෙක්ගේ වර්ධනය නොවු දරුවා හෝ වර්ධනය වුණු දරුවා නෙවෙයි, දරුවෙකුගේ වර්ධනය වීම කියන සංසිද්ධිය විමසන්න කියලා කිව්වා. ඒ වගේම සම්මහන්සේ ආපහු සිහිපත් කරන බණ කියන සම්මහන්සේ පිළිබඳව තමන්ගේ නිමිති සංකල්ප දාන්න නැතුව විග්‍රහ කරන්න, ඒ විග්‍රහ කරන්න හැබැයි සංකල්ප නැතුව විග්‍රහ කරන්න බෑ. නමුත් සංකල්පයකින් කියන්නේ ස්වාමීන් වහන්සේට සජීවීව බණ කියනවා කියන්නේ සංකල්පයෙන් නෙමෙයි කියලා හිතේම ඉස්මතු කරලා කාරණා ටිකක් කතා කරා. ඒත් එක්කම උන්නබු ගාකුණ සූත්‍රයේ කාරණා ටිකක් සිහිපත් කරා. ඊට ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරලා ඉස්මතු කරා. අපි ලෝකයේ ජීවත් වෙද්දී ඇස කන නාසය දිව කයර පිළිසරණ මනස වෙනවා කියලා උන්නබු බ්‍රාහ්මණ සූත්‍රයේ ඉස්මතු කරද්දී, හැබැයි ඇස පිරිසිඳ දැක්කොත් මනසේ භුක්ති විඳින්නෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරා. අපි කවුරු හරි මේ අපි කවුරුත් අපිට අද දේශන ඇහෙනවා, අපි කවුරුත් මේ මනෝලෝකයක් එක්ක තමයි ඉන්නේ ඉන්නවා කිය හිතියට මේ එතන සිද්ධ වෙන සිද්ධිදාමය පිළිබඳව බලන්නේ නැහැ. එතකොට ඇහැට භුක්ති විඳින්නෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇසේ යථාර්ථය දකින්නවා නම් ඇසේ යථාර්ථය දැක්කනම් එතන මනසකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කනේ යථාර්ථය දකින්නවා නම් මේ ඒ කියන්නේ එතෙන්දී මනසේ භුක්ති විඳින්නෙක් වෙන්නේ නැහැ කියලා පැහැදිලි කළා. ඊට පස්සේ ඇස කියන කාරණාව සිදු වෙන්නේ පේනවා කියන කෘත්‍ය විතරයි, කන කියන කාරණාව සිද්ධ වෙන්නේ ඇහෙනවා කියන කෘත්‍ය විතරයි, අහනවා ඇහෙනවා කියන කාරණාවේදී, නාසය කියන කාරණයේදී, දිව කියන කාරණේදී, ඒ මනසකේ කය කියන කාරණේදී කෘත්‍ය පැත්තෙන් තමයි කතා කරේ. යන්නේ කෘත්‍ය පැත්ත බලන්න පුළුවන් නම් හරියට පුටුව කියන්නේ වාඩි වෙද්දි වාඩි වෙන කෘත්‍යෙන් වගේ, යතුර කියන්නේ දොර හරින කෘත්‍යෙන් කෘත්‍යයට යතුර කියලා කියන්න වගේ, දුරකථනය කියලා කියන්නේ කථනය කිරීමේ කෘත්‍යයේදී දුරකථනය කියන්න වගේ, නිදා ගැනීමේ කෘත්‍යයේදී ඇඳ කියන ව්‍යවහාරය කියන යම්කිසි සංසිද්ධියකට දීපු ව්‍යවහාරයක්. අන්නේ ව්‍යවහාරය දෙයක් කරගෙන ඒ ව්‍යවහාරය ඇත්තයි කියලා අරගෙන ඒකට රිංගා ගැනීම තුළ සක්කාය දිට්ඨියන් තුළ පළපදියම් වීමේ වැරැද්ද පැහැදිලි කරලා දුන්නා. හැබැයි සංසිද්ධිය දකින්න ඒ කියන්නේ දකින්න කියන සංසිද්ධියක් තිබිලා ඒක දකින්නවා කියන කාරණේ සංසිද්ධිය කුමක්ද කියලා විචක්ෂණය කරන පරිදි තැනදී සිදුවීම ඉතර වීම කියන පැත්තෙන් කාරණා ටිකක් අපි කතා කරගෙන ආවා. ඉතින් එතෙන්දී දැන් තවදුරටත් විස්තර කරා. දිත්තේ මත්තම් භවිෂ්‍යති කියන කාරණාත් එක්ක දිගුවක් කතා කරා. දැකීම කියන කාරණාව මනසේ භුක්ති විඳින්න කෙනෙක් බවට පත් කරන්නේ නැතුව කරගන්නේ නැතුව දැකීමේ යථාර්ථය දකින සිහිය පිහිටව ගන්න කියලා පැහැදිලි කරනවා. ඒ කියන්නේ දැකීමේ යථාර්ථය දකින සිහිය පිහිටව ගන්න කියලා කතා කරන්නේ. එතකොට දැකීමේ යථාර්ථය කියලා කියන්නේ මොකක්ද? දැකීමේ යථාර්ථය කියන්නේ ඇස කියන්නේ දැකීමේ යථාර්ථයත් එක්කනේ. එතකොට දැකීමේ යථාර්ථය කියලා කියන්නේ මොකක්ද? ඒක සංස්කාරයක්. සංස්කාරයක් කියන්නේ ක්‍රියාවක්, සිද්ධියක්. මේ කියලා සිහිපත් කරා. ඊට පස්සේ අපේ මුළු ජීවිතේම අකුලලා ගත්තොතින් සිද්ධි හතරක් කියලා පැහැදිලි කරා. මෙන්න මේ ටික ගොඩාක් වැදගත්. ගොඩාක් වැදගත් කාරණයක්. මොනවද මහත්මයා? ওই 17 පිටුවේ මේ පොඩ්ඩක් එතන බලමු. මම හිතන්නේ පින්වතුන්ට පේන වැඩි 17 පිටුවේදී මම මේ සංක්ෂේපයෙන් කතා කරගෙන යන්නේ අපි කලින් කතා කරපු කාරණා ටිකක් නිසා ගිය සතියේ. 17 පිටුව ඒ 17 පිටුව හරිය ටිකක් පහලට ඔය හරිය තමයි. ඒ කියන්නේ දැකීම කියන කාරණාව මනසේ භුක්ති විඳින කෙනෙක් බවට පත් කරගන්නේ නැතිව දැකීමේ යථාර්ථය දකින සිහියේ පිහිටව ගන්න කියලා කියනවා. අන්න බලන්න දැකීමේ කාරණේ පේන ඇහැට පිළිසරණ මන තමයි. හැබැයි දකින ඇහැ කියන්නේම දැකීමේ කෘත්‍යයත් එක්ක දැකීමේ ක්‍රියාවත් එක්ක අන්නේ දකින සිහියේ පිහිටව ගන්න පස්සේ දැකීමේ යථාර්ථය කියලා කියන්නේ මොකක්ද? අන්න ඒක සංස්කාරයක්. දැකීමේ යථාර්ථය කියන්නේම සංස්කාරයක්. සංස්කාරයක් කියන්නේ ක්‍රියාවක්, සිද්ධියක්. අපේ ඔන්න එතන ඉඳලා හරි වටිනවා, හරි ලස්සන කාරණා ටිකක් අපි කොහොමදට මතක තියාගන්න. අපේ ජීවිතයේ හකුලවල ගත්තොත් සිද්ධීන් හතරකට කෙටි කරන්න පුළුවන්. මොනම ඔන්න දැන් බණ කියන මගේ මේ සමාවෙන සාමිනාතගේ දේශ මේ මේ සටහන කතා කරන මගේ, ඒ වගේම ඔබ ගහගෙන ඉන්න අපි කාගේ ජීවිතේ හකුලවල ගත්තොත් ඔබේ ජීවත් වෙන ඔබේ මගේ අපි කාගේ ජීවිතේ හකුලවල ගත්තොත් සිද්ධීන් හතරකට කෙටි කරන්න පුළුවන්. මොකද්ද? පෙනීම කියන සිද්ධිය, ඇසීම කියන සිද්ධිය, දැනීම කියන සිද්ධිය, දැනගැනීමේ සිද්ධිය. ඔච්චරයිනේ. පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන සිද්ධි හොඳට මතක තියාගන්න. පින්තුන ඒකයි අර සූත්‍ර ගොඩාක් අපහසු වුණත් සූත්‍ර ගොඩක් විස්තර විභාග කරගන්න ඕන, පුරුදු වෙන්න ඕන, බුද්ධ වචනෙට දැඩි ගෞරවයක් තියෙන්න ඕන. ඉතින් එහෙම කාට හරි මතක තියාගන්න උගහටයි නම් දුෂ්කරයි නම් කාට හරි, නමුදු කාට හරි මේ නමු ධර්මය හොයන්න යන භාෂාවම ඒක තාපයක් කරගන්න යන හොඳ නැහැනේ, මෙට කඩුල්ලක් කරගන්න යන හොඳ නැහැනේ. කාට හරි පුළුවන් මේ අදහස පොඩ්ඩක් මතක තියාගන්න සිංහලෙන්. අපේ ජීවිතය කියන්නේම බලන්න එක හරි ලස්සනයි නේද? අපේ ජීවිතය කියලා කියන්නේම සංසිද්ධි හතරක්. පෙනීම කියන සිද්ධිය, ඇසීම කියන සිද්ධිය, දැනීම කියන සිද්ධිය, දැනගැනීම කියන සිද්ධියනේ. පෙනීම කියන සිද්ධිය ඇහැට පෙනීම, කනට ඇසීම, නාසයට, දිවට, කයට. නාසයට සුවඳ, ගඳ සුවඳ දැනෙනවා, දැනීම. දිවට රස දැනෙනවා, දැනීම. කයට පහස දැනෙනවා, දැනීම. නිකමට බලන මේ කතා කරන ඔබේ ජීවිතය නේද? මගේ ජීවිතය නේද? මේ අපේ ජීවිතය නේද මේ කතා කරන්නේ? දැනගැනීම ඕන. හිතින් හිතනවා, දෙනවා, දැනගැනීම කියන සිද්ධියක් එතන කතා වෙනවානේ. ඒ වගේම අපේ ජීවිතයේ සිද්ධීන් ක්‍රියාකාරකම් සමස්තයක් වශයෙන් ඔය කරුණු ටිකට එකකට ගන්න පුළුවන් කියලා කියන්නේ. මුළු ඔය කරුණු හතරයි. ඔය කරුණු තුළ අනුපුටස් හැටියට අපේ ජීවිතේ ගොඩ කරන කරුණු ගොඩාක් තියෙනවා.
ඔය එහෙනම් ඔය ඔබත් ටික හරි ඔහොම අරන් දාපේ හොඳයි, ලොකු දෙයක්. නැත්තම් බාග තවත් බෑ කරන් හද. රාදේ පොඩ්ඩක් ඔය
මොනවද? ඔව් මොනවද ඒ ගොඩාක්, ඒ කියන්නේ අනු කොටස් හැටියට කන තියෙනවා, කනවා, බොනවා, හෙවිදිනවා, කතා කරනවා, නානවා, ඉගෙන ගන්නවා, පාඩම් කරනවා, බනහන, මේ වෙලාවේ බනහන, සින්දු අහනවා, ටීවී බලනවා. තව ගොඩාක් જાති තියෙනවා. ඔය හැම එකක්ම ගත්තොත් අර හතරට අන්තර්ගතයි. අන්න මේ ටික හොඳට මතක තියාගන්න. මගේ ඔබේ අපේ ජීවිතේ හකුලවල ගත්තොත් පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන අර වචනේ මතක තියාගන්න. මොකද්ද? පෙනීම කියන සිද්ධිය, ඇසීම කියන සිද්ධිය, දැනීම කියන සිද්ධිය, දැන ගැනීම කියන සිද්ධිය. මේව ඔය ඇත්තෝ දන්නවා, හොඳට අහලා තියෙනවා. මං ඇයි ආයි මේ කියන්නේ? අපිට සිහිය කියන දේ උපද්ද ගන්න ඕන. බලන්න මේ බණ අහන වෙලාවට මං කියන්නේ හැමෝම දෙනා නෙමෙයි, ඔක්කොම දෙනා නෙවෙයි. මේ අපි ජීවිතේ ජීවත් වෙද්දි මේක අමතක වෙනවද නැද්ද? අමතක වෙනවනේ. කොච්චර අමතක වෙනවද? අපේ සිහිය වෙනුවට සිතුවිල්ල, අසිහිය කියන දේ කොච්චර බලවත් වෙලා අපි ඔහේ එහාට මෙහාට ඇදලා දානවදනේ? මම කියන්නේ හැමෝම දෙනා ගැන නෙවෙයි. ගොඩාක් දුරට ඒ දේ සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් අර වගේ කනවා කියන සිද්ධිය, බොනවා කියන සිද්ධිය, පාඩම් කරනවා කියන සිද්ධිය, දැන් මෙතන බණ අහනවා කියන සිද්ධිය. දැන් අපි ඕන් ඔය කාරණා ටිකනේ. ඔය හැම එකක්ම ගත්තොත් අර හතරට අන්තර්ගතයි. එතකොට එහෙනම් හොඳට හිතලා බලන්න, මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා. සිදුවීමක් ක්‍රියාකාරකමක් නැතුව, කිසිදු ක්‍රියාකාරකමක් නැතුව ජීවත් වෙන කෙනෙක් නැහැ. නෑ නේද? හිතීම කියන ක්‍රියාකාරකම හරි තියෙනවනේ. මොනවත් කරන්නේ නැත්නම් අපි මොකද්ද? හිතීම කියන ක්‍රියාකාරකම හරි තියෙනවනේ. ඔන්න භාවනා කරන අයට, ගොඩක් සිහිය පුරුදු කරන අයට, අන්න ඊළඟට බාහිර අර පේනවා එනවා දෙනවා කියන කාරණාවලටත් වඩා, අර එනවා යනවා කනවා බොනවා ආදී දේවල් වලටත් වඩා හිතත් එක කරන ගනුදෙනු ටික වැඩිපුර තියෙනවා. අන්න එතෙන්දි හිතීම කියන ක්‍රියාකාරකම හරි තියෙනවා. අන්න එතකොට ඉනම් ආයෙත් ටිකක් හිතලා බලන්න, මේ ලෝකයේ කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ සිදුවීම් ක්‍රියාකාරකම් සමූහයක එකතුවකට නේද කියලා අහනවා. හොඳට බැලුවොත්, හිතලා බැලුවොත් මේ ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම් ටිකකට. අර මේ වජිරා සූත්‍රයේදී පැහැදිලි කරන්නේ නේද? කින්නු සත්තෝති පච්චේසී මාර දිට්ඨිගතානුතේ සුද්ධ සංකාර පුඤ්ජෝයන් නයිද සත්තුප ලබ්බතේ. සුද්ධ සංකාර පුඤ්ජෝ අයන්, සුද්ධ කියන්නේ බුද්ධකම, සංකාර කියන්නේ චක්කස්සේ ක්‍රියාකාරකම්, මේ පේනව එනව දැනෙනව දැනගන්නව එනව යනව කනවන සුද්ධ සංකාර පුඤ්ජෝ, පුඤ්ජෝ අයන්. පුඤ්ජයක් කියන්නේ එකතුවක්. අන්න ඔය පාලි ගාථාවේ තියෙන එක ලොකු සායනාසය අපිට ගොඩක් මෛත්‍රීම් කියලා දෙනවා. ජීවිතය කියන්නේ ක්‍රියාකාරකම් ගොඩක එකතුවක් කියලා කියනවා. ක්‍රියාකාරකම් ටික එකතුවක් කියනවා. ගාථාව කියන සුද්ධ සංකාර පුඤ්ජෝයන් නයිද සත්ව උපලබ්ධි න ඉද, මෙහි න කියලා කියනෝ නැහැලු. සත්ව උපලබ්ධි, සත්වේ කියලා ලං වෙන කාරණයක් නැහැ කියලා කියනෝ. මේ සංසිද්ධි ටික දැක්කනම් මේ ක්‍රියාකාරකම් වල යථාර්ථය මොකක්ද කියලා හොයාගෙන ගියොත් ඒකට බහුව්‍යත්වයක්. අන්න ක්‍රියාකාරකම් වල යථාර්ථය මොකක්ද කියලා හොයාගෙන ගියොත් ඒකට බහුව්‍යත්වයක් නැහැ. ඔබ කාට හරි පුළුවන් කමක් තියෙනවද බලන්න, ඇවිදිනවා, කතා කරනවා, නානවා, මෙන්න මේ ඕනම ක්‍රියාකාරකමක වෙන නම් කරන දේවල් නැතිව විස්තර කරන්න බෑ. ඔන්න ඒ කියන්නේ දැන් ඇවිදින එනවා යනවා කනවා බොනවා නෑ කියන්න පුළුවන්ද සත්‍යවාදීව? බෑනේ. ඔබ දැන් අපේ ජීවිතේනේ. හැබැයි අන්නේ එනවා යනවා කනවා බොනවා නානවා අඳිනවා පළඳිනවා ආදී ඕනම එකක් ඔන්න කියනවා. ඔන්න කොන්දේසියක් දාන මොකද්ද? ඕනම ක්‍රියාකාරකමක වෙන නම් කරන දේවල් නැතුව විස්තරයක් කරන්න බෑ නේ. වෙන නම් කරන දෙයක් ඕන මේක විස්තර කරන්න නම්, වෙන අපේ නිමිත්තක් ඕන නම් කරන්න නම්, ඒ කියන්නේ අපිව තමා ප්‍රධාන වෙන කියන්නේ මම කියන කාරණේ මුල් වෙලා, ඒ කියන්නේ බලන්නක කොහෙන් ගත්තත් අර ආත්මය කියන කෙනා ප්‍රධාන වෙලා එයා කරා යන හැටි. ඒ සිද්ධිය පිළිබඳව විග්‍රහ කරන්න බෑ. ඔන්න ඔය සියලු සිදුවීම් කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ සංස්කාර කියලා කියන්නේ. අන්න ඒක ලස්සනයි, මම ආයි කියන්නම් නැවත. ඔන්න ඔය සියලු සිදුවීම් කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ සංස්කාර කියලා කියන්නේ. ක්‍රියාකාරකම් ක්‍රියාවන් හැම ක්‍රියාවක්ම සම්බේ සංකාර. ඡේදේ ගොඩක් හරි ලස්සනයි. ඒ ඡේදේ හැටියට ගත්තොතින් අපි මුළු ජීවිතේම ක්‍රියාකාරකම් හතරකට අකුලවලා කතා කරන්න පුළුවන්. ඒ කතා කරන ක්‍රියාකාරකම් ටික තමයි මේ පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන කාරණාවන් ටික එතකොට පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන කාරණාවන් ටික මොන ජීවිතේ ඒකේ අනු කොටස් හැටියට එනවා යනවා කනවා බොනවා ආදී වශයෙන් කතා කරන්න පුළුවන්. අන්න ඒ ටික නෑ නොකිය සත්‍යවාදීව නෑ නොකිය තමන්ගේ නිමිතිත් නොදා මොකද කරන්නේ විමසන්න කියලා කියනවා. ඔන්න ඒ කාරණේ අපි ටිකක් කතා බහ කරගෙන ආවා. ඊට පස්සේ ඊට පස්සේ කිව්වා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බෙන්ති දුක්ඛේ සමග්ගෝ ශුද්ධිය. මේ සියලු ක්‍රියාකාරකම් හැම ක්‍රියාකාරකමකම යථාර්ථයක් දැක්කොත් ඒක එල්බ ගන්න බෑ කියලා කියනවා. ඔන්න ඔය හැම ක්‍රියාකාරක මේ සියලු ක්‍රියාකාරකම් හැම ක්‍රියාවකම යථාර්ථය දැක්කොත් ඒක එල්බ ගන්න බෑ. ඒකත් එක එකතු වෙන්නේ නෑ, මොහො වෙන්නේ නෑ. ඔබ ඔබේ ජීවිතය අත්දකින ඕනම දෙයක් හොයන්න බලන්න ඔබේ සංකල්ප වලට දාගන්නේ නැතුව. මොන ස්වාමීන් වහන්සේ කියනවා මොකද්ද ඔබ ඔබේ ජීවිතය අත්දකින ඕනම දෙයක් හොයන්න බලන්න ඔබේ සංකල්ප වලට දාගන්නේ නැතුව. ඔබේ නිමිති වලට යන්නේ නැතුව. ඒ දේ හොයන්න පටන් ගන්න බලන්න. හොයන්න පටන් ගත්තොත් ඒ අන්න එයා හෙවීමකට ආවොතින් එයාට ජීවිතේ එයාගේවත් එක ඉන්නේ නැහැ. ඒ ක්‍රමයේ විතරයි ජීවිතේ තියෙන්නේ. අනේක හොඳට මේ ඉස්මතු කරලා ගන්න. දැන් එයා අර ජීවිත අධ්‍යක්ෂින් නිමිති නොදා නැත් නොකිය හොයන්න පටන් ගත්තොත් ඒ ක්‍රමයේ විතරයි ජීවිතේ තියෙන්නේ. එයාට එයා ආත්මීය සංකල්පයක ඉන්න ගතියක් නැහැ. ඒ ක්‍රමය විතරයි. ඒ මෙතඩ් එක විතරයි ඒ ක්‍රමයේ විතරයි ජීවිතේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද කියලා අනේ එතෙන්දි මාර්ගයක් පෙන්වනවා කියලා අපිට විස්තර කරා. ඒ පොඩ්ඩක් යටින් තියෙනවා ඒ ක්‍රමයේ තුල කියලා ටිකක් යටි තියෙනවා බලන කෙනෙකුට කියන්නේ තාජුට්ටක් කියලාට. මේ වකිලයෝ නිසා තමයි මම අභෝමයේ මේ අඩු කරලා කියන්නේ. ඒ ක්‍රමයේ තුල ඒ ක්‍රමය අපි තුල උත්පාදනය වෙන්න ඕන. අන්න ඒ ක්‍රමය අපි තුල උත්පාදනය වෙන්න ඕන. ඒක උත්පාදනය වෙන්නේ ජීවිතේ ඇත්ත හොයනකොට. සත්‍ය ධර්මයට සම්බන්ධ දීගෙන ඉඳලා ඇත්ත හොයනකොට ක්‍රමය උත්පාදනය වෙනවා. අන්න ඒ ක්‍රමය උත්පාදනය වෙනකොට මොකද වෙන්නේ? සංස්කාරයන් නැන ස්වභාවය ප්‍රඥාවෙන් දකිනවා. වැඩ පිළිවෙල ක්‍රමයේ අපි තුල උත්පාදනය වෙනවා. ක්‍රමයේ කොහෙද උත්පාදනය වෙනවද? අපි තුල. ඒක උත්පාදනය වෙන්නේ ජීවිතයේ ඇත්ත හොයනකොට. ක්‍රමයේ උත්පාදනය වෙන්නේ ක්‍රමයේ අපි තුලින් උත්පාදනය වෙනවන ඒ ක්‍රමයේ උත්පාදනය වෙන්නේ අපේ ජීවිතය තුල ඇත්ත හොයනකොට. සත්‍ය ධර්මයට සවන් දීගෙන ඉඳලා අන ඇත්ත හොයනකොට සත්‍ය ධර්මයට සවන් දීගෙන දෙකක් දෙපැත්තෙන් ඉන්නවා. අපේ ජීවිතය ධර්මයට සමන් දීගෙන ඉඳලා ඇත්ත වෙන ක්‍රමයේ උත්පාදනය වෙනකොට අන්න ඒ ක්‍රමයේ උත්පාදනය වෙනකොට මොකද වෙන්නේ? සංස්කාරයන් නැසෙන ස්වභාවය මම දකිනවා නෙවෙයි ඔන්න ප්‍රඥාවෙන් දකිනවා. වැඩ පිළිවෙලකට අප්‍රමාදී වෙනවා කියලා ඔන්න සඳහන් කරනවා. මම හිතන්නේ ඔය හරියට විතරනකම් කතා කරා. ඊට පස්සේ තියෙන්නේ අර මහා සලායතන සූත්‍රයේ කාරණාවත් එක්ක අපි චුට්ටක් ඔන්න ඔය හරියට එනකන් කතා බහ කරපු දේවල් වල ගැටලු සහගත තැන් තියෙනවා නම් පොඩ්ඩක් කතා බහ කරගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ ආදට නියමිත කොටස ඔය සලායතනික සූත්‍රයේ යට ටික කතා කරන්න පුළුවන් අද දවසට. එහෙනම් තෙරුවන් සරණයි. ඒ ඔස්සේ කතා බහ කරගන්න තියෙන දේවල් තියෙනවා පොඩ්ඩක් කතා අපි එකතු වෙලා සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි. එතනම පිරිසන හිඳව ඇත්තේ
මාලේක පෙරෙන් නිසා ප්‍රශ්න යොමු කරන්න ස්වාමීන් වහන්සේ මොකක්ද හරි ප්‍රශ්න කියනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපිට ආරෝභ වහන්සේ ඒ දේශනා කරපු ඒ කොටසේ තියෙන එක අපි කාලෙකින්නම් දැන් කල්පනා කරනවා වෙනවා. එහෙම තියෙන දෙයක් සබ්බේ සංඛාරානිත්‍යයි සබ්බේ සංඛාරා දුක්ඛයි. එතකොට ස්වාමීන් වහන්ස දැන් අර ඔබ වහන්සේ දැන් සඳහන් කළානේ ඒක දැන් මම මෙදහත් නොවිස් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. එතකොට අතරම කෙනෙක් මෙදහත් වෙන්න බෑ ඒක 100%ක් අපිට පැහැදිලි තේරුම් යනවා. දැන් දැනීම දැකීම මේ ඇසීම දැන ගැනීම ඒවා දැන් ඇසීම කියන එක ස්වාමීන් වහන්සේ ඇසීම ගත්තොත් අපිට සද්දයක් ඇහෙනකොට ඇසීම කියන එකට හිත දැන් හිත අපේ හිත යොමු වෙලා තමයි දැන් හිත යොමු නොවි හිටියොත් අපිට ඇත්තටම වෙන මොකක් හරි ලොකු වැඩක් කර කර ඉන්නවනම් අර වාහනයක් යන සද්ද කපුට කෑගහනවා දේව ඇහින්නේ නැහැ. දැන් හිත එතෙන්ට සම්බන්ධ වෙලා වෙච්ච වෙලාවක ඕන දැන් කෝච්චියක් යනවා ඇහෙනවා කපුටෙක් කෑගහනවා ඇහෙනවා කියලා හිත සම්බන්ධ වෙලා දැන් ඇසීමට හිත සම්බන්ධ වෙලා තියෙන හින්දා මම තේරුම් අරන් තියන්නේ එහෙමයි හින්දා තමයි ඒක මඤ්ඤණාව කියලා. මඤ්ඤණාව හිත මැදහත් වෙලා විඥානයේ මැදහත් වෙලා කරන දෙයක් ඒක මඤ්ඤණාවක් කියලා තේරුම් අරන් ඒක නිසා සද්දය සද්දය අහන කෙනා එහෙම ඉන්නේ. දැන් ඇත්තරම දැන් අර ඔබ වහන්සේ කියපු දේ තමයි අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. එනට ඒක ස්වාමීන් වහන්සේ දැන් තමා මැදහත් නොවි ප්‍රඥාවෙන් දකින්නවා කියන එක දැන් අපි ඉන්න මේ අපේ මධිකමක් තමයි. ඉතින් එහෙම ඒ මේක ගොඩක් මේ අසීරුයි. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ ඇත්තටම දැන් ප්‍රඥාවෙන් දැන් මම දකින්නවා කියන එක දැන් ඒක වැරදි කියලා දකින්නවා. විඥාණයෙන් කරන්නා වූ මායාව තමයි මේ ඇසීම දැනීම දැන ගැනීම ওই සීරගෙම තියෙන්නේ. ඒක තමයි ඔය මේ රූප ශබ්ද ඔක්කොම මේ විද්‍යමාන වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපි අහුවෙවි සසරේ යන්නේ කියලා පැහැදිලිව තේරෙනවා. නමුත් අර අන්තිමට ඔබ වහන්සේ කියපු දෙයට අපිට අනුගත වෙන්න වෙන එක හරි අමාරුයි. අන්නේ එන්නේ එතනට පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අර ප්‍රඥාවෙන් දකිනවා කියන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඔබ වහන්සේට තේරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ කියන එක ඇහෙන්නේ නැහැ මයික් එක මේ වෙලා.
ඇහෙන්නේ නැහැ මොකුත්.
මොකද ස්වාමීන් වහන්සේ ඩිස්කනෙක්ට් කළා වගේ.
එහෙනම් ස්වාමීන් වහන්සේට ප්‍රශ්නේ ඇහෙන්නේ නැතුව ඇති.
කනෙක්ට් වෙලා නේ.
සෝ ඩිස්කනෙක්ට් වෙලා ඉන්නේ.
ඔව් මං හිතන්නේ ස්වාමීන් වහන්සේ කතා කරමු එතන. ඔබතුමියගේ ප්‍රශ්නේ අර අපේ දෙපැත්තක් තියෙන එකක් මේ අවධානේ යමෝ
නැත්නම්
අපි දන්නේ නැහැ
නේ.
අවධානේ වෙන දෙයක තිබුණොත් අර අනිත් දැන් කායතනයකට තිබුණොත් අනිත් ආයතන වලින් සිද්ධ වෙන ටික අපි දන්නේ
නැහැ. එහෙමයි.
ඒ ප්‍රකට වුණ නැත්නම් අපේ අවධානේ තියෙන එකේ ටික දන්නා අනිත් ඒවා දන්නේ.
එහෙමයි.
නොදන්න කොටස වගේද නේ මේ දැන් අවධානයේ තියෙන එකේ අපි හිතෙන් අදහස් දැම්මේ නැත්නම් කර සංඛාර බවට එහෙම නැත්නම් ඔය ධම්මා සංඛාරා කියන තැනට ප්‍රඥාව යොමු වුණොත් දැනගන්න ස්වභාවයක් අර අර වගේ වෙනවා නේද? ඒ වගේ එකක් දා
මම කල්පනා කළේ දැන් අවධානය යොමු වෙනවා කියන්නේ එතකොට එතන විඥානය එතනට වදිනවා කියන එක මම කියන එක හරියට දන්නේ නැහැ. විඥානේ මැදහත් වෙලා කියන එක අවධානය යොමු වෙලා කියන්නේ. ඒතකොට යොමු නොවුනේවට ඇහින්නේ නැහැ. යොමු වෙච්ච එක යොමු වෙච්ච එකට මේ ඇහෙනවා දකින්නවා එහෙනම්. එතකොට මේ අර ප්‍රඥාවෙන් දකින්නවා කියන එක තමයි ඒක මේ ඒක ඇතර කියලා දෙන්න බැරි දෙයක් අපේ දුර්වල සමින්දයි කියලා තේරෙනවා. අන්න පිටෙන්ට ඒක හොරක් මහන්සිත් වෙලා කියන මහන්සියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා තේරෙනවා. අන්න එතන තමයි සර් මම පොඩ්ඩක් ඇහුවේ.
අවසරයි ෆයිනන්ස් මම හිතන්නේ මේ ඔබ වහන්සේ අන්දී වුණ වෙලාවේ මේ ප්‍රශ්නයක් නැගුණා ඒක මං ප්‍රශ්නෙම දෙක තව එකක් කළාද දන්නේ නැහැ. දැන් මෙහෙම කතාවක් දැන් අපේ අවධානයේ අපිට මොකක් හරි දෙයකට නැත්නම් එක ආයතනයකට යොමු වෙලා තියෙද්දි අනිත් ආයතන ගැන කිසිම අවබෝධයක් නැහෙනේ. කියන්නේ සිහිය මොකක් හරි එක දෙයකට යොමු වෙලා තියෙද්දි අනිත් දේවල් ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් TV එක බලනවා ඒකට කන ඒව ගැන දන්නේ නැහැ. දැන් මේ ඉස්සෙල්ලා කිව්ව විදිහට දැන් වේදන අවධානයේ සිදු නොවන දේ අපි උනාද කියලාවත් දන්නේ නැහැ. හැබැයි දැන් ඒ අවධානයේ තියනේ එක්ක අපි දැනගන්න මට්ටමේදී අපේ අර දැන් මේ කිව්ව විදිහට සංඛාර නැත්නම් වය ධම්මා සංඛාරා කියලා සිහියක් යෙදුන් නැති හින්දා නෙමෙයි මේ දැන් අපිට අවධානය තියන එක දැනගන්න. අනිත් ඒවා නම් දැනෙම නෑ කියන්න පුළුවන්. ඒ වය ධම්මා සංඛාරා මේ මේ සංඛාරනේ ඒවා දැන්ම කියනකොට ඒ අපේ අදහස් එකතු නොවුනත් තමයි ක්‍රියාව විදිහට හරි මාර්ගයේ විදිහට හරි මාර්ග කෘත්‍ය අපේ අදහස් එකතු නැත්නම් කියන්නේ ඉතින් පිටනවා කියන තැනට ගියේ නැත්නම් එහෙම දැන් මේ සිද්ධියක් දැනගන්න විදිහක් නෑ නේද මේ දැනගන්න කියලා වගේ යන්නේ එක ඒක ගැන ටිකක් කරන්න පුළුවන් නම් දැන් සිහිය සතිය මාර්ග කෘත්‍යයක් විදිහට නැත්තම් සති සම්බොජ්ජංගේ විදිහට යෙදෙනවා කියන්නේ සංකර ක්‍රියාව විදිහට දකින්නවා කියලා දැක්කොත් ඒ ක්‍රියාවට අර හිතෙන් එකතු කරන ටික එන්න විදිහක් නැත්නම් ඒ එන ස්වභාවයේ අනිත්‍ය දකින්නවද වගේ ප්‍රශ්නයක් මං හිතන්නේ. පෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් සමා වෙන්න අද මේ සිග්නල් ප්‍රශ්නයක් නම් මං තමයි දැන් මම පැහැදිලි ඇති කියලා හිතනවා.
දැන් ඇහෙනවා.
ඇහෙනවා නේද? හරි.
ඔබ වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා ඒක ඔබ වහන්සේට ඇහෙන්නේ ඇහෙන්න නැතුව ඇති කියලා හිතෙනවා.
ඔව්.
ඒකට මේ උත්තර තමයි දෙමින් හිටියේ කියලා දෙමින් හිටියේ. ඔබ වහන්සේටත් ඒක යොමු කරන්නද?
සර් පැහැදිලි කරා නම් ගැටලුවක් නැහැ. කමන්න යම
මම පැහැදිලි කළේ නැහැ. මම ප්‍රශ්නේ ඇහුවා විතරයි.
හොඳයි. කමක් නැහැ එහෙනම්.
ප්‍රශ්නේ මං ආයේ අහන්නම් ඕන අයියා. අපු එක මට තේරුණා විදිහට. අහන්නේ මම කියනකොට උත්තරේ ආවද කියලා.
මේ ප්‍රශ්නේ ඇහුවේ ස්වාමීන් වහන්සේ, දැන් අපි මේ දැකීම් දැනීම් ඇසීම් දැනගැනීම් කියන හතර, ඒ හතරේ අනිත් හැම ක්‍රියාවක්ම අයි කියනවා කියලා ඔබ වහන්සේ දැන් සඳහන් කරා. ඊට පස්සේ දැන් ඒකෙදී දැන් ඔබ වහන්සේ අන්තිමට සඳහන් කරන්නේ ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මම දැක්කා වින්ද බෑ, ඒක ප්‍රඥාවෙන් දකින්න ඕනේ, ඒක දකිය යුත්තේ ප්‍රඥාවෙන් කියලා. එතකොට දැන් අපි දැන් ඔය කරුණු ඉගෙනගෙන තේරුම් අරගෙන ඒ වගේ දැන් එහෙම ඉතිහාට දැන් අපිට අර දැන් අපි මොකක් හරි දැන් සද්දයක් ඇහෙනවා, කෝච්චියක් යනවා, හරි මොකක් හරි කපුටෙක් කෑ ගන්නවා, ඒ වගේ ඇහුණාම ඇහුණ වෙලාවට ඒක ඇහිච්ච හැටියෙම, ඒ කියන්නේ ඇහෙන කොටම නෙමෙයි ඇහෙනවා, ඇහුණට පස්සේ ඇහිලා ඒ සිද්ධිය වුණාට පස්සේ ඒකම ඇහෙනවා. දැන් අර මේක සංස්කරණයක්, මේක වෛදම්මයක්, කයදම්මයක්, මේක මේ සිදු නොවිය යුතු දෙයක් විය නොහැක්කක් කියලා හිතෙන්නේ. ඇත්තට මේ සිද්ධිය වෙලා උනාට පස්සේ ඒත් එක්කම හිතෙනවා. එතකොට දැන් මේ උනාට පස්සේ මම තේරුම් ගන්න උනාට පස්සේ හිතුවට දැන් මේක ඇත්තම සංස්කරණේ වෙලානේ ලෝකය හැදිලා. එතකොට මේ පස්සේ ඉවලෙන්න වගේ හිතෙන්නේ අර අපි ඉගෙනගෙන හොයලා ඉගෙනගෙන තියෙන දේවල් නින්ද තමයි. නමුත් අර දැන් ප්‍රඥාවෙන් දකිනවා කියන එකට අපි ඒක අපිට ඇත්තටම ස්වාමීන් වහන්සේ කිසිත් වෙන්නේ නැහැ. අපි දන්නේ ඔය දැන් අපි දැන් මේ දන්න දෙයක් මේ වෙන එකක් කියලා තේරෙනවා. දැන් මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙනවා. ඇත්තටම සාමාන්‍ය ඔය දැන් හරි ඉගෙන ගන්නකොට ඔය ගන්න තිය හරි මොනවා හරි ඔය ඉගෙන ගන්නකොට ඒ තියෙන දැනීමක් වගේ එහෙම දැනීමක් තියෙනවා. අර ප්‍රඥාවෙන් දකිනවා කියන එක මේ දැන් අර මම මෙදහක් නොවි ප්‍රඥාවෙන් දැකිය යුතුයි කියලා කිව්වට ඒක ගැන ඒක අපිට ඒක නිකන් ඒක අපිට වෙන එකක් නෑ කියන්නේ ඒ වගේ අර දෙයක් තමයි මේ එන්නේ. දැන් එහෙම වෙන්න ඕනේනේ. දැන් මාර්ගයේ සම්මාදිටියටපත් වෙන්න නම් ඒක දකින්න කෙනෙක් වෙන්න ඕන නේද කියලා හිතෙනවා. අන්නේ එතන ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් දකින්නවා කියන එක වහන්සේට ඒක කියන්න බැහැ තමයි. ඉතින් නමුත් දැන් කෙනෙකුට ඒක පැහැදිලි කරන්න බෑ කියලා තේරෙනවා. අර අපිට ඒක ඉගෙනලා තියෙන නිසා තමයි මේක අහන්න හිතුනේ ස්වාමීන් වහන්සේ.
හොඳයි අම්මා, ප්‍රශ්නේ හරිද ඉදිරිපත් කරන්නේද?
එහෙමයි.
හරි අම්මා, මේ අම්මා විදිරිපත් කරන ප්‍රශ්නේ හරි වටින වැදගත්. මේ සහ මේ මටත් ඔබටත් අපි කාටත් ප්‍රායෝගික කාරණයක්. දැන් මේ අපේ දැන් පැහැදිලි කාරණේ පේනවා, හිනවා, දැනනවා, දැනගන්නවා, එනවා, යනවා, කනවා, බොනවා, මේ ටික තමයි ජීවිතේ. මේක තමයි ඒ කියන්නේ නෑ කියන්න බෑ, මොකද සත්‍යවාදී ජීවිතේනේ. අන්නේ ක්‍රියාකාරකම තමන්ගේ දන්න දේවල් නොදා විග්‍රහ කරගන්න, විග්‍රහ කරන්න කියලා ඔන්න සායනාසික ක්‍රමයක් කියලා දෙනවා. එතකොට ඒක අම්ම දැන් අර ගණිතය වගේ දැනුමක් කියන කාරණයක් කිව්ව මතකයි නේද? කලින් අම්ම විස්තර කරද්දි. හරි, අපි හිතමු අම්මා ඔන්න දැන් ගණිතය වගේ කාරණයක් කරද්දී ඔන්න හරියටම මේ දැන් ගණිතය වගේ කාරණාවක් ගත්තොත් අපි ගුරුවරයාගෙන් ගණිතය දැන් මම ගණන් හදන කෙනෙක් වෙන්නත් ඕන, හැබැයි චිත්‍ර අඳින කෙනෙක් නොවෙන්නත් ඕන. චිත්‍ර අඳින්නේ නැති හැබැයි ගණන් හදන කෙනෙක් වෙන්න ඕන. දැන් මට ගාන හදාගන්න බෑ හැබැයි. හැබැයි මට ඕමනාව උනන්දුව තියෙනවා. හැකියාව නෑ නෙමෙයි, හැබැයි ක්‍රමී දන්නේ නෑ.
එහෙමයි.
අන්න දැන් ක්‍රමී කියලා දෙන්නේ ගුරුවරයානේ. දැන් ගුරුවරයා සූත්‍රය දැන් ගාන කුසඳ ගන්න නම් ඒක හදන සූත්‍රය. සූත්‍රය කියලා කියන්නේ යම ක්‍රමයක්නේ.
ක්‍රමයක්නේ,
සූත්‍රයක් කියන්නේ ක්‍රමයක්. දැන් ගණිතයේ තියෙන සූත්‍ර වේවා, එහෙම නැත්නම් අපේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර වේවා ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. ඔන්න ඒ ක්‍රමයක්ම ගානක් හදද්දී ගුරුවරයා කියද්දී ඒ සූත්‍රෙත් අපි දන්න දේවල් එකතු කරන්න යන්නේ නැහැ. ඒ වගේම ඒ කියන්නේ සූත්‍රයේ ඊ සමාන ඉන්සි වර්ගය හරි මොකක් හරි එකක් ගමු. ඒකට අපි දන්න දේවල් එකතු කරන්න යන්නේ නැහැ. ඒ වගේම මේකේ තියෙන දේවල් අඩු කරන්න යන්නේ නැහැ. ඒ වගේම මේකේ ඇතුලේ සංයුතිය සූත්‍රයේ කරුණු වෙනස් කරන්න යන්නේ නැහැ. ඒ විදියටම ගුරුවරයකින් ඉගෙන ගන්න ඕන. ඒ විදියටම ගුරුවරයා කියලා දෙන දේ ඉදියටම මතක තියාගන්නත් ඕන. හැබැයි ගුරුවරයාගෙන් පිරිසිදුව අඩුත් නැතුව වැඩිත් නැතුව වෙනස් කරන්නෙත් නැතුව හොඳට මතක තියාගත්ත පමණින් අන්න දැනුම පිරිසිදුයි නේ අම්මා නේද? ඒ දැනුම ඕනද නැද්ද?
ඕනේ.
ඕනම ඒ දැනුම ඕනමයි. ඒ දැනුම හරියටම පිරිසිදු සූත්‍රය ඉගෙන ගත්තට පස්සේ දැන් ඔන්න දැන් ඊට පස්සේ අපිට ගුරුවරයා අභ්‍යාස ටිකක් දෙනවා. නේද? දැන් ගණන් බෝඩ් එකෙත් හරියට කියලා දීලා, පොත්වලත් කියලා දීලා, ඒ නිදර්ශනත් දීලා, තන ගණිත පාඩම එක. ඊට පස්සේ ඒ හැම බලන්න අපි ගණන් හදන කාලේ මේ හැම පාඩමක් අවසානයේම අභ්‍යාස ටිකක් දෙනවනේ. ආනේ අභ්‍යාස ටික දෙන්නේ අර කියලා දීපු ගණන් ටිකම නෙවෙයි. ඒක ඇසුරින් අර පිරිසිදු දැනුම ඇසුරින් ගණන් හදන හැටි කියලා දීලා ඒ ඇසුරින්ම වෙන අභ්‍යාස ටිකක් දෙනවා. වෙන අභ්‍යාස ටිකක්. අන්නේ අභ්‍යාස ටික අර කියලා දීපු ටිකම නෙවෙයි. හැබැයි ඒ තුලින් ආපු යම් වැටහීමක් වේද? අන්නේ ගාන හදලා යම් වැටහීමක් තියෙන මේ අභ්‍යාස ටිකක් කරනවා. ඒ අභ්‍යාස කරද්දී හරියනවා. හරි ගියොත් අන්න හරියටම වෙලා. ඒ වගේම ඒ ගණන් හදද්දී වරදිනවා. හැබැයි වරදිනවා කියන්නේ පරදිනවා කියන එක නෙමෙයිනේ. ඒ අභ්‍යාස ටික දෙන්නේ ගුරුවරයා අපි ඒ ටික අභ්‍යාස කරාට පස්සේ හරිනම් හරි. ආ එහෙනම් ඔය ක්‍රමය හොම භාවිත කරගෙන යන්න කියලා දෙනවා. හරියක් දාන එකෙන් අර්ථවත් වෙනවා. වැරදි නම් වැරදි එක මොකද කරන්නේ? වැරද්ද දාලා ඒ වැරදිච්ච ටික කාටත් පොදුවේ ගණන් ටික කියලා දෙනවා. ආ මෙන්න මේ ගාන මෙතන වැරදි නා කියනවා. මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේක හරියන්නේ මෙන්න මෙහෙමයි. අන්න යා හරි ගි මේ දිනුවක් දිනුම් පෙරදුනක් දිනුම් වගේ. ඒ වගේ අර වැරදුනක් දිනුම් වැරදිච්ච දෙක වැරදිච්ච කාරණියත් ගුරුවරයා කියලා දෙනවා.
එහෙම.
හරි. එතකොට අභ්‍යාසය කියලා දෙද්දි අභ්‍යාස දෙද්දි ওই ටිකම නෙමෙයි විභාගෙට එන්නේ. හැබැයි විභාගෙට එන්නේ ඒක නෙමෙයි. විභාගෙට හැබැයි කියලා දීපු ක්‍රමවේදයෙන් පරිබාහිර වෙන්නේත් නැහැ. ඒ ක්‍රමවේද වලින්ම තමයි විසඳන ක්‍රමය. අන්න අම්මා අපි විසඳන ක්‍රමය. දැන් අම්මා කියවනේ දැන් හරි මේක දැන් ක්‍රමයක් කියලා දීලා තියෙනවා කියලා. අන්න ඒ ක්‍රමවේදය අපිට දැනුම පිරිසිදු කරගන්න එක පළවෙනිම කාරණය. අඩු නැතුව වැඩි නැතුව වෙනස් නැතිව හරියටම පිරිසිදුව දැනුම උකහා ගන්නවා. ඒ වගේම දැනුම භාවිත කරනවා. ඒ භාවිත කරනවා ජීවිතය කියන අභ්‍යාසය තුළදී. ජීවිතය කියන අභ්‍යාසය තුළදී ඒ දැනුම උපකාර කරගෙන අභ්‍යාසකරණයට යනවා. ඒ අභ්‍යාස කරද්දී හරිනම් ගුරුවරයා කියලා දෙයි හරියක් දානවා කියකින් ගුරුවරයා කියනවා හරි ඔක හරි ඔයකම ඔය විදිහට කරන් යන්න. අපි හිතමු වැරදි නම් වැරද්දක් දාලා දැවට පස්සේ එයා මොකද කරන්නේ? ක්‍රමය වැරදි. එහෙනම් ඒ ක්‍රමය ආපහු ප්‍රතිපෝෂණය ආපහු නැවත කියාදීමක් වෙනවා හරි විදියට. අන්න එතකොට විභාග කියන්නේ ඊළඟට ඒ ඇසුරෙන් ඒ කියලා දීපු පාඩම ඇසුරෙන් කුමන ප්‍රශ්නයක් දුන්නත් දෙනකොට දෙන්නේ විවිධ කියන්නේ සංකේත වෙනස් කර කර දෙනවා, ගණන් වෙනස් කර කර දෙනවා. හැබැයි ගණන් වෙනස් කර 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 වෙනස් කර 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 දුන්නට දැන් මෙයාට දැන් ක්‍රමය මොකක්ද වෙලා තියෙන්නේ? මෙයාට ක්‍රමයේ පිළිබඳව වැටහීමක් තියෙනවා. දැන් අපව කියන්නම් දැනුම පාදක කරගෙන එයා අභ්‍යාස කිරීම තුළින් ක්‍රමයේ පිළිබඳව යම් වැටහීමක් තියෙනවා. අන්න යාට වැටහීම් සහගත ස්වභාවයක් තියෙනවා. අන්න අර වැටහීම් සහගත ස්වභාවය තියෙන නිසා යාට මොන විදිහේ මොන මාදිලියේ ගාන දුන්නත් එයාට ඒක විසඳ ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අම්ම. දැන් ඒකට යාට ගාන දකින්නකොටම උත්තරේ එන්නත් පුළුවන්. ගාන දකින්නකොටම උත්තරේ එන්න පුළුවන්. ඒ වගේ වැටහීම් සහගත ස්වභාවය. ඊට පස්සේ යාට කෘත්‍යයක් තියෙන ගාන හදලා පෙන්නන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසාම අපි නිවරදි වශයෙන් සුතයක් පිරිසිදු කරගත්තා කියලා කියන්නේම බාහිර අංගයක්. බාහිරයි ඒක. සුතයක් පිරිසිදු කරගන්නවා කියන්නේම බාහිරයි. ආධ්‍යාත්මික අංගය තමයි පිරිසිදු කරගත්ත කාරණයක් එක්ක මෙනෙහි කිරීම. අන්න දැන් අම්ම යොමු කරපු ප්‍රශ්නයත් එක්ක තියෙන කාරණේ හරි. ජීවිතය කියන්නේම ක්‍රියාකාරකම් ගොඩක්. පේනව, හෙනව, දෙනව, දැනගන්නව, එනව, යනව, කනව, බොනව ආදී ටික මේ ටික නෑ නොකිය අපේ තියෙන දේවලුත් නොදා විමසන්න කියලා කියනවා. අන්න ඒක තමයි අපි පිරිසිදු අහගත්ත කාරණයක්. මේ කියලා දීපු කාරණයක් තුලින් එහෙමනම් ඇහි කෘත්‍ය දකින්න නම් මනසෙ භුක්ති විඳින්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා. මනසෙ භුක්ති විඳින්නේ වෙච්ච ගමන් අන්න අපි ලෝකයට අයිති කියලා අපි ඉගෙන ගත්තා. එහෙම නොවන්නටම නම් අර කෘත්‍ය පැත්තට එන්න කියලා කතා කරා. සිදුවීම් පැත්තෙන්, සංසිද්ධිය පැත්තෙන්, ක්‍රියාකාරකම් පැත්තෙන්. අන්න ඒක ඉගෙන ගත්ත දේ ආන දැන් ඊළඟට අපිට කරන්න තියෙනවා ඒ කියලා දීපු ක්‍රමයට අනුව ජීවිතයේ ඇසුරෙන්ම තමයි. ජීවිතයේ ඇසුරෙන්ම අන්න විමසන පටන් ගන්නවා. ඒ විමසද්දී විමසන විමසන කාරණා අන්න එතනට අපිට වුණා එනෝ මම ශිෂ්‍යෙක් නේ. මම ඉගෙන ගන්න කෙනෙක් නේ. අන්න එතකොට මගේ ගාව ගුරුවරයෙක් ඉන්න ඕන. ගුරුවරයෙක් ඉන්න ඕන. අන්න එතකොටමයි ඒ ගුරුවරයා හරිනම් හරි. වැරදි නම් මේක මෙහෙම කරලා බලන්න. ඔතෝ වැරදි තා පොඩ්ඩක් හිතලා බලන්න. මේ විදිහටත් බලන්න කියලා අන්න අපේ මට්ටම දැනගෙන ගුරුවරයා ජීවිතය තුළින් තවත් විවිධ විදි කියලා දෙන්න පුළුවන්. ඉතින් එහෙම කරද්දී යාට ක්‍රමය අනන්‍යතාවයක් වැටහීම කියන්නේ යාට හැදිච්ච කෝණයකින් යුක්ත වුණොත් කෝණය තියෙනවා නම් යාට එනෙන ගාන හදන්න පුළුවන්. ගුරුවරයාගේ උදව් තියෙනවා නම් ඒක ගාන හදන වේගය තවත් වැඩි කරන්න පුළුවන්. මම හිතන්නේ අමුට ඒ කාරණේත් එක්ක උත්තරේ ප්‍රමාණවත් වගේ
කියන තුනක්. සම්මින්හස මෙතන ප්‍රායෝගික වීමෙන් ලොකු මේ පිටුවහලක් ලැබෙනවා නේද සම්මින්හස? මෙතන ප්‍රායෝගික වීම.
හරියටම හරියම හරියටම හරියට. මේ ධර්මයේ දෙන්නේ ප්‍රායෝගිකත්වයේ කරන්නේ මාර්ගයක් නිස්මතු කරන්නේ ගමන් කරන්නේ. එතකොට මාර්ගෝ ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ මම ගමන් කිරීමක් මාර්ගයක්. ප්‍රායෝගික වෙන දේ හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ඒක සැරේටම අපිට මේක ඈතර වීමක් වෙන්නේ නැහැ. ඒකයි අපිට මේක අපේ ජීවිතය ඇසුරෙන් විවිධ විදියට මේක ප්‍රායෝගිකත්වයටම මූලිකත්වය දෙන්න ඕන. ඒ ප්‍රායෝගිකත්වයටම මූලිකත්වය දෙනකොට හරිනම් හරි විදියට මෙහෙම කරගෙන යන්න කියලා ගුරුවරයෙක් කියලා දෙනවා. අපේ 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 ක්‍රමේ ප්‍රායෝගිකත්වයේ වැරදි නම් අන්න ඔක වැරදි මෙහෙම කරලා බලන්න කියලා කියාවේ. එතකොට අම්ම ආපු උත්තරේ හරි ලස්සනයි. ප්‍රායෝගිකත්වය ගොඩක් වටිනවා. ඒ කියන්නේ ක්‍රමය දැනගෙන ප්‍රායෝගික නොකරලා ඉන්න ක්‍රමය දැනගත්තට මදි ප්‍රායෝගික කරන්න ඕන. සමහර කෙනෙක් ප්‍රායෝගිකව කරන්න යන ක්‍රමය දන්නේ නැතුව ඔය දෙකම අනර්ථකාරී. අනර්ථකාරී කියන කොටට වඩා අර්ථකාරී වෙන්නේ ක්‍රමයක් දැනගෙන ප්‍රායෝගිකව කරනවා. ප්‍රායෝගිකව කරන්න කරන්න ක්‍රමයේ තව පිරිසිදු වෙනවා. ක්‍රමයේ පිරිසිදු වෙන ප්‍රායෝගිකට මේ දෙන්න හරි යාළුයි. මම දැනට දෙන්නේ කියලා කියන්නම්. හැබැයි මේ එකම කාසිය දෙපැත්ත වගේ කියන්නේ ක්‍රමය පිරිසිදු කරගන්න ප්‍රායෝගිකත්වයට උදව් වෙනවා. ප්‍රායෝගික වෙන්න යාට අර ක්‍රමය තියුර වෙනවා. හරිම උදව් උපකාරීත්වයෙන් තමයි යන්නේ. ඒ නිසා ප්‍රායෝගික අම්මා උත්තරේ හරිම ලස්සනයි, හරිම වටිනවා. තෙරුවන් සරණයි.
පැහැදිලි වුණා ඔබ වහන්සේට. තෙරුවන්
එහෙනම් සුනන්ද මහත්තයා අපි අතන ඉඳලා ඉස්සරහට යමු නේද?
ඔව්
සනායි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ආ දැන් ස්වාමීන් වහන්සේ දේශනය අකඩමි කියන්නේ දැන් ක්‍රියාකාරකම් හතරක් කිව්වනේ ඇහෙනවා අහෙනවා දකිනවා දැන දැනීම වෙනවා දැනගන්නවා කියලා. එතකොට අපි සංකල්ප දාන්න නැතුව ඒක බලන්න ඕනේ කියලා, සංකල්ප දාන්න නැතුව ඒකට යොමු වෙලා ඉන්න ඕනේ කියලා මම එහෙමයි ඒක තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ. දැන් අපි කියමුකෝ ගෙදරක ඉන්නකොට කෙනෙක් ඉන්නකොට මේ වහින සද්දය ඇහෙනවා. දැන් ඇහිමක් නේ තියෙන්නේ. එතකොට සංකල්ප දාන්න නැතුව හිතියොත් එතකොට අර දැන් අර උදාහරණයකට කිව්වොත් අර දැන් වහිනකොට සද්දේ එනකොට තේරුම් ගත්තොත් මේක සංකල්පයක් දැන් වැස්ස කියලා දැනගත්තොත් අර නිතික ගෙට ගන්නවා. ඒ වගේ එතකොට අර එහෙම සංකල්ප නොදා එහිම විතරක් කියලා හිතනකොට එතකොට අර ඒක කොහොමද ඒක අපි ඒක ප්‍රායෝගික ජීවිතයේදී ඒක ගලප ගන්න ස්වාමීන් වහන්ස?
ගොඩක් හොඳ ප්‍රශ්නයක්. අර ඒකට තමයි මහත්මයා මේ දැන් ඒක ප්‍රායෝගික ජීවිතය දැන් ගැස්සක් වහිනකොට ඇහෙනවා කියලා කිව්වනේ. අන්න හරි. දැන් එතකොට ප්‍රායෝගිකත්වයේ ප්‍රායෝගික කාරණේ අත්දැකීම තමයි ඇහෙනවා කියන කාරණය. එතකොට දැන් ඇහෙනවා නැහැ කියන වෑනේ ඇහෙනවානේ. හරි, දැන් ඇහෙනවානේ, ඇහෙන්නේ නැහැ කියලා කියන්න බෑ. දැන් අද ගොඩක් ධර්මවාදය කරන්නේ මේ ඇහිමක් නැහැ, ඇහෙන එකක් නැහැ කියන එකනේ. එහෙම කියන්න බෑ. ඇහිම කියන කාරණය වෙනවා. හැබැයි ඒ ඇහිම කියන්නේ සංකල්පයක් නෙවෙයි, ඇහිම නැත් නෙවෙයි. හැබැයි ඇහෙනවා කියන සංසිද්ධිය අපි දන්න දේවල් දානතු වැස්ස කියන්නේ හරි, වතුර හරි, වතුර වැක්කිරනවා හරි, ඒව නැතුව ඇහෙනවා කියන තැනටම මොන දැන් ක්‍රමයක් කියලා තියෙනවා. ඒක විමසන්න කියලා කියනවා. අන්නේ විමසීම තුළ, ඒ කියන්නේ විමසීම තුළින් ඇහිමක් නැති වෙනවත් නෙවෙයි, ඇහිමක් නැහැ කියලා ඒ විමසීමේදී ඇහිමක් නැහැ කියන්න බෑ. ජීවිතේ සත්‍යතම අත්දැකීමක් නිසා, අත්දැකීම් ලෝකයේ නිසා. හැබැයි ඇහිම කියන කාරණයට විතරක් අවධානය යොමු කරොත්ින් ඇහෙනවා කියන එක, ඒ කියන්නේ සංකල්ප දාන්න නැතුව ඇහිම කියන කාරණයට විතරක් විමසීම කළොත්ින් මොකක්ද කියලා හොයපු තැන ඇහිම මේකයි කියලා කියන්නත් බෑ.
එහෙමයි
කියන්නේ. අන්න ඕම ඔය විදිහට දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට විමසද්දී ඒ විචක්ෂණීය වෙද්දී ඒ කාරණේට බහුව්‍යත්වයක් නැහැ. පිහිටන්න බෑ. අන්න එහෙනම් පිහිටන්න බෑ කියලා කියන්නේ ඊතර ඊතර වීම වෙනවා. නමුත් නාල් මහත්තයා අපිට දැනට පිහිටනවද නැද්ද? අම්මන් කියන්නේ දැනට පිහිටනවනේ.
ස්වාමීන් වහන්සේ තේරුණේ අපෝ?
ඔව්, අපිට දැන් අපි ජීවත් වෙද්දී එහෙම පිහිටන්නේ නැහැ කියලා කියන්න බෑනේ. දැන් අපිට මේ පිහිටනෝනේ වැස්ස කියලා එනවනේ නේද?
එහෙම.
ඉතින් දෙිට සුටේ සුත මට්ටම් ගලා නැහැනේ. එහෙනම් ඒ වෙලා තියෙන්නේ වෙන මොනවත් නෙවෙයි. ඇහිම කියන සිහියේ අපි දක්ෂ වෙලා නැහැ.
එහෙම.
අන්න ඒකට ඒ දක්ෂතාවය වෙන පැත්තකින් නෙවෙයි හදාගන්න වෙන්නේ, අපේ පැත්තෙම තමයි.
එහෙමයි.
අනර කලින් අම්ම කෙනෙක් කියන ප්‍රායෝගිකත්වය කියලා, ප්‍රායෝගික පුහුණු කියන අන්නේ ප්‍රායෝගික පුහුණුව අපේ පැත්තෙන් උද්දීපන මතු වෙලා ඉන්නවා. අපේ පැත්තෙන් මතු වෙලා ඉන්නවා. දැනට අපිට ඇසීම මාත්‍රයක් ඇසීම මාත්‍රයක් වන්නේ කියන කාරණය නොවෙන්නේ අපි තුල අන්නර විමසීම කියන කාරණේ අදුකමමයි, වෙන මොනවත් නෙවෙයි.
ස්වාමීන් වහන්සේ දැන් ඕකේ සංස්කාරය කියන්නේ දැන් ඇහිම කියන එක තමයි ක්‍රියාව, අර වැස්ස කියලා එක ඒක සංස්කාරය. එහෙමද ස්වාමීන්
වහන්සේ? නෑ 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 නෑ. දැන් වැස්සක් වෙන්නේ ඇහෙද්දීනේ. හරි, ඔන්න වැස්ස කියලා කියමු. ඔන්න වැස්ස පේනවා. වහිනෝ පේනවා.
දැන් අපි කියමුකෝ ඇතුළත ඉන්න කෙනෙකුට ඇසීම විතරනේ.
ඇසීමනේ. හරි. එක්කෝ කියනවා එක්කෝ හිතනවා.
එහෙම හිතනවා. ඔව් හිතනවා.
මට කියන්න පෙනීමෙන් ඇසීමෙන් දැනීමෙන් දැනගැනීමෙන් තොරව ඔය හතරේ මොකක් හරි එකකින් තොරව මේ වැස්ස කියලා කතාවක් තියෙනවාද?
ඔව් හිතන එක තියෙනවානේ ස්වාමීන් වහන්සේ.
ඔව් මං ඔව් අන්න හරි. මේ දැන් අපිට වැස්ස කියන්නේ බාහිර කාරණයක් නේ.
හැබැයි
ඒ වැස්ස වැස්සක් උනේ ඒ වැස්ස වැස්සක් උනේ ඇත්තරම පේනවා එනවා දැනෙනවා දැනගන්නවා කියන කාරණා හතරෙන් තොරව වැස්සක් කියලාවත් කතා කරන්න පුළුවන්ද?
බෑ.
බෑනේ. හරි. ඔව්.
ඇහෙනවා කියන එක තියෙනවානේ. ඇහෙනවා කියන එකක් තියෙනවා දැනගන්නවා කියන එකක් තියෙනවා.
අන්න හරි අන්න අපිට ඔය දෙකෙන් එකයි නේ අපිට හොයන්න යන්න පුළුවන් නේද ලාරණ මහත්තයා?
එහෙමයි
එහෙමයි. එනවා දැනගන්නවා. ඔය දෙකෙන් මොකක් හරි එකයි. එක්කෝ වැස්ස කියලා ඇහෙනවා. එහෙම නැත්නම් දැනෙනවා. අන්න අපි වෙනද උනේ අපේ ලාරණ මහත්තයා වෙනද තිබුණේ වෙනද වැස්සකුත් තිබිලා ඒ වැස්ස අපිට ඇහෙනවා කියන එක.
එහෙමයි. ඔව් එහෙමයි.
ඔන්න ඔහොම තමයි අපි වෙනද හිතියේ.
හැබැයි
වෙනද හිතියේ අපි ධර්මයක් විමසන්න කලින් ඉතින් ඒ එන විමසන්නේ නැති අනිත් වෙලාවල් වලටත් එහෙම තමයි. දැන් උන දැන් මගේ ඉස්සරහ පුටුවක් තියෙනවා. මම විමසන්නේ නැති වෙලාවට හිතන්නේ පුටුව කුත් තිබිලා ඒ තියෙන පුටුව මට පේනවා කියන එකෙන් තමයි.
එහෙමයි.
හැබැයි නම් මහත්තයා අපිට ටිකක් ඉස්සරහට ගියොත් පුටුව උනේ දුටුව නිසා නේද?
එහෙමයි. දැකීමට පස්සේ පුටුව.
ඔව්. ඒ කියන්නේ දැකීමට පස්සේ තියෙන පුටුවද නැත්නම් දැකීමෙන්මද පුටුව උනේ?
ඔව් දැකීමෙන් තමයි මේ දැකීමෙන් ඊට පස්සේ තමයි මොකද්ද කියලා මගේ සංකල්පයක් දාලා පුටුව කියලා කියන්නේ.
ඔව් මගේ හරි මගේ සංකල්ප දෙයක් පැත්තට ගිහිල්ලා පුටුව කරගන්න ඕනේ.
එහෙමයි.
දැන් මම ලාල් මහත්තයාගෙන් අහු ප්‍රශ්නයත් එක පොඩ්ඩක් අවධානය යොමු කරොත් පෙනීමෙන් ඇහීමෙන් දැනීමෙන් දැනගැනීමෙන් ඔය හතරෙන් තොරව පුටුව කියලා කතාවක් එනවද?
නෑ. ඒ හතරෙන් තොරව ඉන්නේ නෑ ස්වාමීන්
වහන්සේ. නෑ. එහෙනම් අපි බාහිර නෙවෙයි හොයන්න ඕන. අපි බාහිර නෙවෙයි හොයන්න ඕන. එතකොට අපි හොයන්න ඕන අර අපි අත්දැකීම් ලෝකයේ කියන කාරණයක් එක්ක. අත්දැකීම් ලෝකයේ එක්ක කාරණේ අන්නේ ඒ පැත්තෙන් අර පේනවා හිනවා දෙනවා දැනගන්නවා කියන ඔන්න ඔය අත්දැකීම් ටික. අපි හොයන්න ඕන මොකද? වෙන දෙහිමේ බාහිර පැත්ත. හැබැයි බාහිරක් උනේ මේ අත්දැකීම් ලෝකයක් එක්කනේ. පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීමත් එක්කනේ. අන්න එහෙනම් මේ අපි අන්නේ අත්දැකීම් ලෝකයේ තමයි අපි හොයන්න උමනාවක් තියෙන්නේ. මේ පොඩ්ඩක් කරදරයක් නැත්නම් අපිට පුළුවන් ওই 12 වෙනි පිටුවට පොඩ්ඩක් එන්නකෝ. 12 වෙනි පිටුව. එන්නේ හරි. ඔතන තියෙනව නේද? ඔකි 3 වෙනි පිටුවේ පොඩ්ඩක් තියෙනවා අර එතකොට කියලා පටන් දෙන්න කි ආ එතකොට අනේ හරි එතකොට බාහිර ලෝකයක් කියන කාරණාව පිළිබඳව විග්‍රහයක් අපි දෙන්නේ මොන දැන් අපේ ලාල් මහත්තයා අහපු ප්‍රශ්නෙත් එක වැස්ස කියලා කිමු දැන් බාහිර ලෝකයක් කියලා ගමු නේද එතකොට බාහිර ලෝකයක් කියන කාරණාව පිළිබඳව විග්‍රහයක් අපි දෙන්නේ මේ කරුණු හය තුල පෙනීලා ඇහිලා දැනීලා දැනගෙන ඔන්න ටිකනේ නේද
එහෙමයි
බාහිර වැස්ස ගැන අපි දෙන්නේ කරුණු හයක් එක්ක ඇහැට පෙනීලා කනට ඇහිලා නාසයට දැනීලා දිවට දැනීලා කයට දැනීලා හිතින් දැනගෙන ඔන්න ඔය මෙන්න මේ සිද්ධි ටික වුණාට පස්සේ තමයි මෙන්න මේ සිද්ධි ටික සිද්ධ වුණාට පස්සේ තමයි මේ සිදුවීම් ටික සිද්ධ වුණාට පස්සේ තමයි අපිට අපේ ජීවිතයට යමක් ගෝචර වෙන්නේ. අන්න අර පැහැදිලිද?
පැහැදිලි.
ලෝකයේ දෙයක් කියලා හම්බ වෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම හෙවිය යුත්තේ ඔන්න දැන් ස්වාමීන් වහන්සේ මෙතනද කියනවා මොකද්ද? එතකොට අපි ඉස්සෙල්ලාම හෙවිය යුත්තේ අපේ ජීවිතයේ අද්දකීම් ලෝකයේ පිළිබඳව නොවේද කියලා අහනවා.
එහෙමයි.
පස්සේනේ වැස්ස වෙන්නේ. පස්සේනේ පුටුව වෙන්නේ නේ.
එහෙමයි.
එහෙනම් පෙනීම ඇසීම දැනීම දැන ගැනීම කියන ඉස්සෙල්ලාම හෙවිය යුත්තේ අපේ ජීවිතයේ අද්දකීම් ලෝකයේ පිළිබඳව නොවේද?
එහෙමයි.
අපේ ජීවිතයේ අද්දකීම් ලෝකයේ පිළිබඳව අන්න එතන හරි ලස්සනයි. එතන ඒ පුටා ගැනීම ඒ හොයන්න තියෙන්නේ අර මේ අපේ අත්දැකීම් ලෝකයේ පෙනීම ඇසීම දැනීම දැනගැනීම කියන ඒ අත්දැකීම් ලෝකයේත් එක තමයි අපි හොයන්න යන්නේ. ඒකට එහෙම බලන්න යනකොට ලාල් මහත්තයා දැන් වැස්ස වහිනකොට වැස්සක් උනේ ඉක්කු පෙනීම ඇසීම දැනීම දැනගැනීම. දැන් ගේ ඇතුළ නිසා පෙනීම වෙන්නේ නැහැ ඇහිම වෙනවා. වැස්ස දැනීම සීතල වගේ අවිල වැස්ස වෙන්න පුළුවන්. ඒතකොට දැනීම. එහෙම නැත්නම් දැන් වහින උරෙදි ටික අයින් කරන්න හිතනවානේ.
එහෙමයි.
අපේ ගොඩාක් දුරට තියෙන්නේ අපේ ධර්මයේ කියලා කියන්නේ බාහිර ගවේෂණයක් නේ, ඒක භෞතික විද්‍යාවක් නේ, ආධ්‍යාත්මික ගවේෂණයක්. එහෙමයි. ආධ්‍යාත්මික ගවේෂණයක්. ඔක තියෙනවා ධම්මික සූත්‍රයේදී සුත්තනිපාතේ අජ්ජත් චින්ති න මනෝ බහිතා කියලා තියෙනවා. අජ්ජත් චින්ති ආධ්‍යාත්මිය ගැන හිතන්න, ඒ කියන්නේ චින්තනය මේ
වෙන්නේ.
න මනෝ බහිද්දා කියන්නේ බාහිර දේවල් නෙවෙයි. නිච්චාරේ සංගහිතස්ස බව ඊට අනුවර ආධ්‍යාත්මික ප්‍රවේශණය කරද්දී තමයි නිච්චාරේ ඇසිරීම වෙන්නේ. නිච්චාරේ සංගහිතත්ව බව ආධ්‍යාත්මික දියුණුව නැත්නම් මාර්ගය කියන දේශමතු වෙන්නේ ආධ්‍යාත්මික ගවේෂණය වීම නිසා වෙනවා. ඒ නිසා අපි යොමු වෙන්න ඕන අර පේනවා, හෙනවා, දැනනවා, දැනගන්නවා, කනවා, බොනවා, යනවා වෙන ආන්‍ය කාරණාත් එක්ක එතනටම මේ නාභිගත වුණා නම් එතන සංසිද්ධිය වෙන අපි දක්ෂ වෙනවා නම් ලැබීමක් නොවී ඉතර වීමක් තමයි සිද්ධ විය යුත්තේ. සංස්කාර විමසීම තුළින් ප්‍රඥාව උත්පාදනය වෙද්දී.
එයි පැහැදිලි ස්වාමීන් වහන්සේ කියන්නේ අර ඇහිීමක් තමයි තියෙන්නේ උනට අර අපි තුලින් සකස් වීමක් තියෙනවා. අනේ ඒක ඒ ඇතුලෙන් වෙන සකස් වීම ගැන අවධානය යොමු කරන්න කියලා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ.
හරියට හරියට
එහෙමයි.
අපි මේවා අර දැන් ලාල් මහත්තයා කිව්වනේ මේක මේ වැස්ස වහිනකොට වහින. ආන්න දැන් අරගෙන තියෙන යම් ජීවිතේ කාරණයක් නේ. අන්න ඒ අරගත්ත කාරණේ ගැන ඔන්න ඔය විදිහට අන්න දැන් කරන්න තියෙන්නේ ගොඩාක් ධර්ම අහනවනේ, සාකච්ඡා කරනවනේ. ඒ ඔස්සේ දැන් අපි කරන්න තියෙන්නේ මේක දැන් ප්‍රායෝගිකව ගන්න තමයි ඕනේ.
එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ.
අන්න එතකොට තමයි අපිට ප්‍රශ්න කියන්නේ තව තව ප්‍රශ්න මතුවෙන පටන් ගන්න.
එහෙමයි. අර ඇහිම දැනීම දැන ගැනීම ඒවට දැකීම ඒවට ફોકસ කරනකොට හිත මේ අර ඊට පස්සේ නේවා අපිට මේ අපේ ඇතුලින් එන එක අපිට ප්‍රකට වෙනවා එතකොට.
හරියට හරි. ඔන්න මම මෙහෙම කියන්නම්කෝ මගේ අත්දැකීම.
ස්වාමීන් වහන්සේ චුට්ටක් සද්දෙට කිව්වොත් පොළ ඇහෙනව මදි වගේ.
දැන් ඇහෙනවද?
ආ දැන් ඇහෙනවා ස්වාමීන්.
මම මෙහෙම කියන්නම්කෝ. ඕක ලාල් මහත්තයා බලන්න යද්දි තමයි ඒක අමාරුව තේරෙන්නේ.
එහෙමයි.
මම පෞද්ගලික කාරණයක් විතර කියන්නම්කෝ. පොදුයි උපකාර වේ කියලා. මමත් යම් විමසීමක් කරන්න යද්දි දැන් අර සංකල්පයේ පැත්තරමයි යන්නේ. ඉතින් මම බලනවා ඊට කීකී ඉඳලා මට හරියන්නේ නැහැනේ.
එහෙමයි.
ලොකු සාමිනාස්සේ කිව්වා සාමිනාස්ස බලන්න මේ කැත හිත. මේ
දසද්දෙන් කියන්න පුළුවන් ද එහෙනම් පොඩ්ඩක් මාදි.
මාදි නේද? ඉතින් මම මේ දැන් ඇහෙනවද?
දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා. සාමිනාස්ස.
හොඳයි. ඉතින් මං සිහිපත් කරා සායනාංස මේක කොච්චර අමාරු වැඩක්ද? හරි අමාරුයි මේ හිත පුදුම විදිහට පිටපණ ඉන්නේ පීලිපණ ඉන්නේ කියලා. ඊට පස්සේ සායනාංස කිව්වා ඉතින් ඔබ කරන්නේ තියයිට ඔක අහුවෙන්නේ නැහැ කියලා කිව්වා. කරන්නේ නැත්තම් අහුවෙන්නේ යාට දැනුම හොඳට සුපිරිසිදුයි. හැබැයි කරද්දි තමයි මේ මේ දඩබ්බර අකීකරු වංචනික කියන දේ නාහන මේ හිත අපි කොයි තරම් යට කරගෙන යන වැඩ කියන දුන්නිග්ගහස වුණෝ යත්ත කාම නිපාතිනෝ කැමති කැමති තැන්වල හිත පණිනවද නැද්ද?
පණිනවා.
ඔව් මේක කරද්දි හිත කැමතිම නෑ. ඒ කියන්නේ හරියට මේක ලාල් මහත්තයා මේ කැලේ ඉන්න කුළුමී හරක කැලේ ඉන්නකොට ඔහේ වැටිලා අහු වෙන දේ කක්කා යන මඩ වගුරක් අහුනොත් ඔහේ ලැගල ඉන්නවා. ඌට කිසි නිනව්වක් නැහැ. ඔහේ ඉන්නවා. දැඟලිලි නැහැ. කන විලාවට කනවා, බොන විලාවට බොනවා, වර්ගය බොන් කරනවා, මඩේ ලගිනවා. ඔහේ හැබැයි ඔන්න කවුරු හරි මේකව අල්ලගෙන ඇවිල්ලා මේ කණුවක ගැට ශක්තිමත් මේ ලණුවකින් මේ කඹයකින් කණුවක ටැඹක ගැට ගැහුවට පස්සේ ඒ උගේ තියෙන ඔක්කොම ජවය යොදනවද නැද්ද කඩාගෙන යන්නේ? උගේ තියෙන කිමිතෙක් කල් උහේ කාල බීල හැදිච්ච ඇඟේ තියෙන ශක්තිය ඔක්කොම පාවිච්චි කරන කඩන් යන්න. එක්ක ගලවගෙන යන්න ටැඹ, එක්ක ලණුව කඩාගෙන යන්න. කායානුපස්සනාව කියන ටැඹ ශක්තිමත් වෙලා සිහිය කියන රැහැ ගලව ගන්න බැරිව සිහිය කියන රැහැන තවත් ශක්තිමත් වුණොත් හිත කියන කුළුමී මාට දඟලයි ගැට ගහලා තියෙද්දි හැබැයි ඌ අන්තිමේදී හිම්බත් වෙලා හින්දත් වෙලා එතනම වැටෙනවා. හැබැයි කුළුමීම ගැට ගැහුවට පස්සේ දැඟලිල්ල නම් නතර කරන්නේ නැහැ.
එහෙම.
ඉතින් මේකට අන්න ඒක තමයි භාවිතා බහුලීකතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. එහෙම භාවිත කරද්දී භාවිත කරන් හරියන්න හරි වරදින්න හරි ගුරුවරයෙක් ඉන්න නිසා අහගන්න පුළුවන් කමක් තියෙන නිසා ගුරුරු ඉන්න නිසා නේද කියලා දෙන්න පිරිස ඉන්න නිසා භාවිත කරන්න. වැරදුනොත් කමක් නැහැ. ඉතින් ගාන වැරදුනාට පස්සේ වරදිනවා කියන්නේ පරිදිනවා කියන එක නෙමෙයිනේ.
එහෙමයි. පැහැදිලි. හොඳටම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
දෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් දන්නේ වෙලාව
පුළුවන්.
ස්වාමීන් වහන්සේ මේ දැන් ඔබ වහන්සේ මතක් කරානේ පේනවා ඇහෙනවා ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේවල් වල ඒක ප්‍රායෝගිකව අපි සාකරන්න ඕන කියලා මේ හිතනවා කියන්නේ මම හිතන්නේ අර එතන්නේ දැනගන්න කියන එක යක්තේ මම කරන්නේ. සනසේව දිහා මේ අවධානය යොමු කරපුවාම පේනවා එනවා කියන ඒවා ඒවට යොමු කරනකොට දැන් ඒක තියෙන ස්වභාවය කියලා හිත මේ නිකන් දැනුමක් එන්නේ يعني සකස් වීමක් සහිතවම තමයි මේවා අපිට අනේ වෙන්නේ. ඒ කියන්නේ මේ සකස් වීමකින් තොරව අපිට පේනවා කියන එක හෝ ඇහෙනවා කියන එක හෝ අපිට එහෙම දෙයකට අවධානය යොමු කරන්නත් බෑ. ඒකක් දකින්නත් බෑ වගේ කියලා තමයි හිතෙන්නේ සනස. ඒ කියන්නේ දැන් අපි තුන් අර දැන් මේ මෙතන උදාහරණයක් කියවනානේ මේ වැස්ස කියලා ගත්තොත් එහෙම ඒකේ සීම සකස් කිරීම සහිත සම්පූර්ණම සංස්කරණයක් සහිතව තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ කියන්නේ තමා කියන එක ඒකට මැදි වෙලා පිට ඇහෙනවා කියන ඒවා මෙච්චර දුරකින් ඇහෙන්නේ මේත ලොකු වැස්සක් ඒ සියල්ලම සහිතව ඒ සංස්කරණයක් ඒ කියන්නේ තමත් තමා කියන ස්වභාවයත් ඒකටම මුසු වෙලා තමයි ඇහෙන්නේ. ඒක අපිට ඒක කිසිම දෙයක් වෙන් කරන්න බැරි දෙයක් කියලා නිකන් නැවත නැවත බලනකොට එහෙම හිතෙනවා සානස. දැන් අපි හිතීමක් කියන එක ගත්තත් හිතන කියන එක හිතනවා කියන එක වුණත් කිසිම වෙලාවක තනි සිතවිල්ලක් කියන එක මේ අරමුණක් කියලා යන්න බෑනේ. ඒකත් සම්පූර්ණ සකස් කිරීමක් සහිතව, ඒ කියන්නේ තමා කියන එකත් ඒකට ඇතුළත් වෙලා බැඳිලා ග්‍රහණය වෙලා මේ එකෙන් ගැලවෙන්න බැරි විදිහට එකට මුසු වෙලා තමයි ඒක ප්‍රසන්ට් වෙන්නේ. ඒක තනියෙන් අපි හිතලා වෙන් කරන්න හැදුවට මම මේකෙන් පිට හෝ මම මේක ඇතුළ හෝ එහෙම ගතියක් අපිට හොයා ගන්න අපහසු වෙන්නේ. ඉතින් ඒක මගේ ප්‍රශ්නේ තමයි සනස. දැන් ඒක එහෙම සකස් කිරීමක් සහිතව තමයි මේක එන්නේ කියන එක දකින්නවා කියන එකද මුල් අවධියේක අපිට මේක මේ ධර්මයේ යද්දී මේ දැන ස්වභාවය.
හොඳයි, ලස්සනයි අදහස ඉදිරිපත් කරපු විදිය. දැන් ඇත්තටම මේ තාත්තා මුලදී මම ඇවිදිනවා, මම කනවා, මට පේනවා, ඔය විදියට තමයි කියන්නේ. හැබැයි ඔක තාටික තීව්‍ර වුණාට පස්සේ, කියන්නේ විමසීම තීව්‍ර වෙනකොට මම කනවා නෙවෙයි, කනවා කියන්නේම මමත් එක්ක. මම ඇවිදිනවා නෙවෙයි, ඇවිදීමම මම. මම දුවනවා නෙවෙයි, දිවීමම මම. මට පේනවා නෙවෙයි, මූලික වශයෙන් මට පේනවා නෙවෙයි, පෙනීමම මම. අන්න එතකොට පෙනීමම කියන කාරණය දැන් ආපු ප්‍රශ්නයත් එක්ක මූලික වශයෙන් සංස්කාරයක් කියලා, සංස්කාරයක් කියලා සංස්කාරයක් කියලා එන්නෙත් නෑ. ඒක පොඩ්ඩක් හොඳට සියුම අවධානයට ගමු. එහෙමනොත් සංස්කාරයක් සංස්කාරයේ අත්විඳින්නෙක් කියන පැත්තට යනවා. මූලික වශයෙන්ම සංස්කරණ මෙතන සංස්කරණයක් තියෙන කියලා කිව්වොත්ින් අපි ආපහු තුන්වෙනි පාර්ශ්වයකින් තවත් පාර්ශ්වයකින් ඇවිල්ලා නිරීක්ෂකයෙක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි දැන් අර දැන් මේ බනහන නිසා, මේ හිතන ගතිය තීව්‍ර නිසා ඔන්න ක්‍රමයක් කියලා දෙනවා. මේ 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 සංසිද්ධියම කියන්නේ පේන, අපි අර කලින් ගත්ත උදාහරණ ගමු, ඇහෙනවා කියන තැන. ඒතර ඇහෙනවා කියන එක සංස්කරණයක් කියලා කියනව නෙමෙයි. ඒ කියන්නේ හැබැයි ඇහෙනවා විමසද්දී ඒ සංස්කරණයක් කියලා මට ආත්මීය වශයෙන් අත්දැකීමක් හැටියට නිගමනයක් එනවා නෙවෙයි. ඒ සංස්කරණයක් කියන වචනේ තුලම ගැබ් වෙනවා අනිත්‍ය, එහෙම නැත්නම් දැක්ම, එහෙම නැත්නම් ප්‍රඥාව. අන දැන් අපිට ක්‍රමයක් කියලා දීපු දෙනකොට ක්‍රමය විමසද්දි වෙන්නේ ඒකත් එක්ක ඉන්නේ නැහැ. ඒකත් එක්ක ඉන්නේ නැහැ. ඒකත් එක්ක බැහැ ගන්න බෑ. මට ඇහුණ ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට ඒකත් එහෙම ඉන්න බෑ නේද? එහෙම නේද කියලා මට මතකයි ප්‍රශ්නේ තුර කියනවා වුණා. ඇත්තටම අන්න දැන් ඔන්න දැන් මම අකුල වලට ගන්නම් උත්තරේ වෙනද මම කනවා, මම බොනවා. දැන් ඔක ටිකක් තියුරනොට තියුර වෙද්දී මම ඇවිදිනවා නෙවෙයි, කියන්නේ මට ඇහෙනවා නෙවෙයි, ඇහිමම මම. අනේ ඇහිමම කියන තැනට ඔන්න දැන් අපි ටිකක් ફોકસ වෙනවා. ඇහිමම කියන තැනට අවධානය යද්දී දැන් ඒක හොඳයි විමසන්න පටන් ගන්න. නෑ නොකිය නෑ කියන්නේ බෑනේ අද්දකින්. අන්න සංකල්පනොද විමසද්දි වෙන්නේ මොකද්ද? විමසද්දි ඇහෙන නිසා නෑ කියන්න බෑ. හට ගැනීම දකින්න පුළුවන් නම් නෑ කියන්න බෑනේ. හැබැයි එහෙනම් තියෙනවා කියලා පැය උත්තරයක් එන්නේ. හැබැයි ටීවී ඔය ඇහෙනවා මොකක්ද කියලා විමසගෙන යද්දී තියෙනවා කියන්නත් බෑ, එක අතකට නෑ කියන්නත් බෑ. මේ ඇති භවෙන් හෝ නැති භවෙන්, ඇති නැති භවෙන් තියෙනවා කියන එක නෙවෙයි මේ. ඇත්තේත් නැති නැත්තේත් නැති භවෙන් තියෙනවා කියන එක නෙවෙයි. දැන් මෙතන විමසීමක් විචක්ෂණයක් නේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට අන්නේ විචක්ෂණයම අඥානකම මත ගොඩනැගිලා තියෙන. එතකොට වෙන කාරණේ තමයි අඥානකම නැතිවීම. දැන් ආපු ප්‍රශ්නෙත් එක කාරණේරමු. පේ ඇහෙනවා වෙනද මට ඇහෙනවා, මට ඇහෙනවා. දැන් ඇහිමම මම කියන කාරණේ විමසද්දී සිද්ධිය විමසද්දී සිද්ධිය නිෂ්ප්‍රභ වෙනවා. සිද්ධිය ඒ විමසන ගතිය තුළ නිර්වචනයක් නැති වෙනකොට මම කියලා යොදන්න සුදුසු නැති වෙනවා. අර කලින් කිව්ව ආත්මීය බව මම කියලා, අනේ මම කියලා යොදන්න සුදුසු නැති වෙනවා. අර එහෙම විමසන ගතියකට බාහිරින් ලේබල් එකක් අලවනවා සංස්කාර අනිත්‍ය වශයෙන් දකිනවා කියලා. අන්න එතකොට අපිට මූලික වශයෙන් සංස්කාර අහුවෙන්නේ නැහැ. සංස්කාර කවදාවත් මට අහුවෙන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ සක්කාය නිරෝධ වැඩපිළිවෙලකට සක්කායකට හමුවෙන සංස්කාරයක් ගැන කියන්නේම නැහැ. හැබැයි අර විමසන ගතියට එළියෙන් විග්‍රහයක් දෙනවා. යෝනිසෝ මනසිකාර උත්පාදනයේ පිණිස හිතන්න යොමු වෙන සංස්කාර අනිත්‍යයි කියලා. වැඩපිළිවෙලට එළියෙන් කරන විග්‍රහය තමයි සංස්කාර. එහෙම නැත්නම් සංස්කාර කියලා හෝ හමු වෙන්නේ නැහැ අපිට. මේ අර එක තැනකදී කිව්ව මෙහෙම කියද්දි මෙහෙම වත්ලන් වෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම විමසීමක් කරනවා නම් එහෙම වත්ලන් වෙන්න විදියක් නැහැ. බුද්ධ වචනයත් එක්ක බලන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. මේ කාරණේ පැහැදිලි වුණාද?
හොඳයි සන්නාසය. ඒක ඇත්තටම මේ හොඳට හිතන්න හොඳ කාරණයක්. ඒක සන්නාසය පැහැදිලිව කිව්වා.
හොඳයි. එහෙනම් සුරන්ද මහත්තයා අපි අතනට යමු නේද? චක්කුම් වික්‍රේ අජානන පස්සන් යතා භූතං කියන තැන විස්සපිටුවේ. ඔන්න සලායතනික සූත්‍රයේ ඔන්න චක්කුම් වික්‍රේ අජානන අපස්සන් යතා භූතං. ඇස යථාර්ථ වශයෙන් දන්නවා නම් දකිනවා නම් මොකද වෙන්නේ? අන්න ආදීනව දකිමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙමින් සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්මයන් දියුණු වෙලා විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. මෙන්න මේ වැඩපිළිවෙලට යොමු වෙනවා. පින්තුනේ ඔන්න මේ මහා සනායතනික සූත්‍රය කියන හරිම ලස්සන සූත්‍රයක්, උතුම් ලස්සන සූත්‍රයක්. ඒ මේ සලායතනික මහා සලායතනික සූත්‍රය පැහැදිලි කරනවා කවුරු හරි ඇස දන්නවනම් දකිනවනම් තත්තු පරිදි එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ නෑ, වැඩෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, සම්මාප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද, සතර සතිපට්ඨානීය, පංච ඉන්ද්‍රිය, පංච බල, බොජ්ජංග ධර්ම වඩන්න ඕනේ නෑ. ඇස පිරිසිඳ තත්තු පරිදි යථාර්ථය දකිනවනම් එයාට වැඩෙනවා කියලා ඒ සූත්‍රය හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. අන්න එයා වැඩපිළිවෙලට යොමු වෙනවා කියලා කියනවා. එතකොට අපි ඒ සඳහා අපි කරන්නට ඕන අන්නේ ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය සාධක ලං කරන්න ඕන. අපි ඔන්නෙ මෙනික හොඳට ඔලුවට ගන්න, ඒ සඳහා අපි කරන්න, කියන්නේ මාර්ගයේ වැඩෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය මේ සාධක දැන් පැලයක් තිබුණට පැලේ වැඩෙන්නේ නැහනේ. පැලේ වැඩෙන්න නම් සරුපස්ස ජලයේ හිරුවෙලිය වාතයේ ආර්ද්‍රතාවය ඔය ආදී ඒ ටික ලං වෙන්න ඕනනේ. එතකොට වඩා වර්ධනය කරවන්න ඕනේ. වර්ධනය වෙනවා. වර්ධනය වීමට අවශ්‍ය සාධක ටික අපි කිට්ටු කරන්න ඕන. ප්‍රත්‍ය ටික අපි කිට්ටු කරන්න ඕන. ඔන්න ඒ සඳහා අපි කරන්න ඕන. මොකද ස්වාමීන් වහන්සේ කියන ඔන්න ඔය අර කලින් අර අම්මා කෙනෙක් අහපු ප්‍රශ්නෙත් එක්ක බලනකොට මේක නුවණින් දකින්න ඕන එකක් කිව්වනේ. හරි, නුවණ එක සැරේට ඉන්නේ නැහැ. ඒ සඳහා කරන්න ඕන ටිකක් ඔන්න අපේ පැත්තෙන් තියෙනවා. ඔන්න ඔය ටික හොඳට අපි ඔළුවට ගමු. ඒ සඳහා අපි කරන්නට ඕන ධර්මයේ ඉගෙන ගනිමින්. මොකද කියන්නේ? ධර්මයේ ඉගෙන ගනිමින් ඔන්න ධර්මයේ ඉගෙන ගන්න කියන මේ ටික හොඳට ඉස්මතු කරගෙන ධර්මයේ ඉගෙන ගනිමින් නතර කරන්න හොඳ නැහැ. ධර්මයේ ඉගෙන ගනිමින් ධර්මයේ විචක්ෂණය කරමින්. අන්න. තව වචනයක් ඉගෙන ගත්ත ඉගෙන ගන්න කියලා විතරද කියන්නේ? නෑ නෑ නෑ. විචක්ෂණය කරමින්. බාහිරින් පිරිසිදුව ඉගෙන ගන්න ගමන් සුතේ නිරාකූල කරගන්න ගමන් විචක්ෂණය කරමි. බත් ඉවර මදි කන්නත් ඕන. එතකොට නේ බඩ පිරෙන්නේ. ඒ වගේ ධර්මයේ විචක්ෂණය කරමින් පිරිසිදු ධර්මයේ තුල ප්‍රායෝගිකවම ඉතර වීමේ කෘත්‍ය සිද්ධ වෙනවා. අන්න අර අහපු දැන් අපි කාටත් පැන නැගිලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හම් වුණා. මොකද කියන්නේ? ධර්මයේ ඉගෙන ගනිමින් ධර්මයේ විචක්ෂණය කරමි. විචක්ෂණය කරන එක තමයි ප්‍රායෝගික කාරණාත් එක්ක ජීවිතේ පේන ඇහෙන දැනෙන දැනගන්න යන එන කනබුනාකා ඒවත් එක්ක විචක්ෂණය කරමින් ඒව පිළිබඳව හරියට ඉගෙනගෙන විචක්ෂණය කරමින් පිරිසිදු ධර්මය තුළ ප්‍රායෝගිකවම ඈතර වීමේ කෘත්‍ය සිද්ධ වෙනවා. මේක සයින්හස කියලා දෙනවා ඈතර වීමේ කෘත්‍ය කරනවා කියලා. නෑ නෑ, කෘත්‍ය සිද්ධ වෙනවා. ඈතර වීම ඉස්මතු වෙනවා. ඒ සඳහා ඔන්න අපිට කරන්න තියෙන දේවල්. ඒ සඳහා සිල්වත් වෙන්න ඕන. ඔන්න එකයි. මොකද්ද කරන්නේ? සිල්වත් වෙන්න කියන්නේ. සතිමත් වෙන්න ඕන. දවසේ කරන කියන වැඩ කටයුතුත් එක්ක. පරයන්කේක වේවා, සක්මනක වේවා, දෛනිකව කරන කියන කටයුතු වලදි වේවා. කුමන හෝ ඒ හැම ඉරියව්වක් පාසාම බැරි වුණත්, එහෙම කරන්න බෑ ඒක සරිද. ජීවිතේ වැඩි වාරක ප්‍රමාණය. සිල්වත් වෙන්න කියනවා. ඒ වගේ සිල්වත් වෙන කෙනෙක් හික්මිනවා කියනවා. සිල්වත් වෙන්න කියනවා. සතිමත් වෙන්න කියනවා. ගුණවත් වෙන්න. ඔය වචන අතරින් බෑ අපිට. සිල්වත් වෙන්න කිව්වා. සතිමත් වෙන්න කිව්වා. ගුණවත් වෙන්න කියලා කිව්වා. ඒ වගේම සමාධිමත් වෙන්න ඕන. සමාධිමත් වෙන්න කියලා කිව්වා. මේ හැම කරුණක්ම එකතු වෙන්න ඕන. ඔය හැම කාරණයක්ම එකතු වෙන්න ඕන. එකතු වෙන්න ඕන. ශ්‍රද්ධාව පාදක කරගෙන හැම දෙයක්ම ඉස්මතු වෙලා ඉන්නකෝ. වන්න ඒ වාක්‍යත් හරිම වැදගත්. මොකද මේවා හරිම වැදගත්. ශ්‍රද්ධාව පාදක වෙන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ අහං නජානාමි මම නොදන් මම දන්න කෙනෙක් නෙයි භගවා ජානාති. භාග්‍යතුන් වහන්සේමයි දන්නේ. භාග්‍යතුන් වහන්සේමයි දන්නේ අහං නජානාමි. අන්න එහෙනම් මම දන්නව නම් මගෙන් ඊතර මම ඊතර වෙනානේ. අන්න භාග්‍යතුන් වහන්සේමයි දන්නේ කියන අර ටික වෙන්න ඕන. දැන් සිල්වත් වෙන්න කිව්වා, සතිමත් වෙන්න කිව්වා, ගුණවත් වෙන්න කිව්වා, සමාධිමත් වෙන්න කිව්වා. හැබැයි ඔය ටික ලෝකේ මට්ටමෙන් තෝරන කෙනෙකුට කරන්න පුළුවන්. ලෝකේ මට්ටමෙනුත් ඒක ඕන. හැබැයි ඔන්න තව යටින් වදන්තියක් දෙනවා, වාක්‍යයක් දෙනවා. ශ්‍රද්ධාව පාදක කරගෙන හැම දෙයක්ම ඉස්මතු වෙලා එන්න ඕන. අර ටික එන්න ඕන කොහොමද? සිල්වත් වීමයි, සතිමත් වීමයි, ගුණවත් වීම, සමාධිමත් වීම. ඒ ගුණාංග ටික එන්න ඕන. ශ්‍රද්ධාව පාදක කරගෙන හැම දෙයක්ම ඉස්මතු වෙලා එන්නට ඕන. අන්න ඒ ටික අපි කළ යුතු දේවල්. ඒ හැම දෙයක් දැන් කිව්ව මොකද? ධර්මී ඉගෙන ගන්න ඕන කිව්වා, විචක්ෂණය කරන්න ඕන කිව්වා, සිල්වත් වෙන්න ඕන කිව්වා, සතිමත් වෙන්න ඕන කිව්වා, ගුණවත් වෙන්න ඕන කිව්වා, සමාධිමත්. මේක වැඩපිළිවෙලක් නේද? හැබැයි ওই හැම දෙයක්ම ශ්‍රද්ධාව පාදක කරගෙන ඒ වාක්‍යයේ ඉරක් ගහලා තියාගන්න එකමත කරගන්න එපා. ඒ හැම දෙයක්ම ඉස්මතු වෙලා ආවට පස්සේ පින්මතුනේ අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මිය තුලින් මේවයි. අන්න ඒ හැම දෙයක්ම ඉස්මතු වෙලා ආවට පස්සේ පින්මතුනේ අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මිය තුලින් මේ වය ධම්මා සංඛාරා කියන කාරණාව යථාර්ථවාදී වෙලා, කවුරුවත් කරනු යථාර්ථවාදී වෙලා අප්‍රමාදීව ධර්මයේ හැසිරනවා කියන කාරණාව යථාර්ථවාදී වෙලා දුකින් නිදහස් වෙන්න සනාතන රැකවරණේ ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සනාතන රැකවරණේ ලබා ගැනීමට අපි ජීවිතය ගැන හිතන්න ඕන. ඔන්න ජීවිතය ගැන හිතන්න කියලා කියනවා. ජීවිතයේ සත්‍ය හොයන්න ඔන්න දැන් අපිට කරන්න තියෙන වැඩපිළිවෙල අර මුලින්ම අහපු අම්මා අහපු ප්‍රශ්නෙට උත්තර එනවා. ඊට පස්සේ අහපු ලාල් මහත්තයා, ලාල් මහත්මිය, ඊට පස්සේ රවි මහත්මිය, මේ අපි අහපු නැති අය තුනත් ප්‍රශ්නෙ මගේ ප්‍රශ්නෙත් ඔත ඔබේ ප්‍රශ්නෙත් අපේ ප්‍රශ්නෙ මේ අන්න ඒකට උත්තර ලැබෙනවා. ජීවිතයේ සත්‍ය හොයන්න ඕන, ජීවිතයේ යථාර්ථය හොයන්න ඕන. එහෙම නැතුව නම් කවදාවත් වෙන්නේ නැහැ. ඇඟ හිරි වැටෙන්නේ නැද්ද? එහෙම නැතුව නම් කවදාවත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපි ජීවත් වෙනකොට, ඔන්න දැන් කියන ජීවත් වෙනකොට මොකද්ද කරන්න කියන්නේ? ඇහෙන් රූපයක් පේනකොට මේක පේන්නේ කොහොමද? ලියලා තියාගන්න මේවා. ඇහෙන් රූපයක් පේනකොට මේක පේන්නේ කොහොමද? මොකක්ද පේනවා කියලා කියන්නේ? වාක්‍ය දෙකයි. වාක්‍ය දෙකයි. මොකද්ද? ওই වාක්‍ය දෙක මතක තියාගමු අපි. මේක පේන්නේ කොහොමද? මේක පේන්නේ කොහොමද? මොකක්ද පේනවා කියලා කියන්නේ? වාක්‍ය දෙකයි යතන. කිම් වන්තේකෝ අත්තා ඉදං කතං කොත්තෝති. පාලියෙන් කියනවා නම් සූත්‍රයේ තියෙන්නේ ඉදං කතං, මේක කෙසේද? ඔන්න ලොකු සාහිණන්හන්සේ අපිට සිංහලෙන් කියලා දීලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ පාලියෙන් එදා කියව ඉදං කතං, ඉදං මේක කතං කෙසේද? කොත්තෝති ඉමස්ස කොත්තෝති, මේකේ අර්ථය මොකක්ද? මේකේ අර්ථය මොකක්ද? ඉදං කතං ඉමස්ස කොත්තෝති. ඔන්න පාලි වාක්‍ය බුද්ධ වචනේ. ඉදං කතං පේනවා කියන්නේ මොකක්ද? ඉදං කතං පේන්නේ කෙසේද? ඉදං කතං ඉමස්ස කොත්තෝති, මේකේ අර්ථය මොකක්ද? ඒක මොකක්ද පේනවා කියලා කියන්නේ? ඔන්න සාමිනාසි සිංහලෙන් දීලා තියෙනවා. කණෙන් ශබ්දයක් ඇහෙනකොට මේ ඇහෙන විදිය රටාව ක්‍රමය, අන්නේ විදියට හිතනකොට, ඒ විදියට හිතනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකට උපකාර වෙනකොට, අන්න අර හිතන රටාවට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් උපකාර වෙනකොට මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපකාර වෙනකොට සිදුවිය යුත්තේ සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙමින්, ඔන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙමින් ආයි වචනයක් දෙනවා, මමත්වයේ ප්‍රහාණය වෙමින්. අන්න මමත් අවසානයේදී අපේ රවි මහත්මයා අහපු ප්‍රශ්නේ තියෙන මම වැදගත් වෙලා කියලා කිව්වා. මමත්වයේ ප්‍රහාණය වෙමින් ඈතර වීමේ කෘත්‍යයක් සිදුවිය යුත්තේ ඒක. කෘත්‍යයක් සිදුවිය යුත්තේ ඒක. අන්න එතන ඒ වාක්‍ය හරි ලස්සනයි නේ, මං ආපහු කියන්නම්කෝ. ඇහෙන් රූපයක් මට පේන කතාව නෙමෙයි, ඇහෙන් රූපයක් පේනකොට මේක පේන්නේ කොහොමද? මොකක්ද පේනවා කියලා කියන්නේ? කනින් ශබ්දයක් ඇහෙනකොට ඒක ඇහෙන විදිහ, අනේ ඒ විදිහට හිතනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒකට උපකාරයක් වෙනකොට මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපකාරය වෙනකොට සිදුවිය යුත්තේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙමින්, මමත්වයේ ප්‍රහාණය වෙමින් ඈතර වීමේ කෘත්‍යය සිදුවිය යුත්තේ ඒක. එහෙම නැතිව සක්කාය තර වෙමින්, මමත්වයේ පෝෂණය වෙමින්, මට වින්දනයක් ලැබෙමින්. දැන් අර බ්‍රහ්මජාන සූත්‍රයේ පෙන්නන්නේ කොටසක් අනිත්‍ය වශයෙන් වැඩෙන වැඩපිළිවෙල වඩන විදිහ. කාමයේ අනිත්‍ය වශයෙන් වැඩෙන වැඩපිළිවෙල මෙන්න මේ විදිහට නම් සිද්ධ වෙන්නේ එතන ආයිමත් ආත්මය. මමෙක් තහවුරු වෙලා සක්කාය. සක්කාය දිට්ඨිය කිස්මතට සක්කායක් කමාවක් සක්කාය දිට්ඨිය කිස්මතු වෙලා. සක්කාය සක්කාය දිට්ඨිය කිස්මතු නොවෙන්නට නම් ඔන්න කියනවා සක්කාය දිට්ඨියක් ඉස්මතු නොවෙන්න නම්. සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය කියන්නේ සොකීයත්වයේ, දිට්ඨිය කියන්නේ දැක්ම. මට මගේ ආවේනික රාමුව එක දකින්න දැක්ම. කියන්නේ මගේ ආවෙනික රාමුවකට කොටු වෙලා දකින දැක්ම ඉක්මෙන්න නම් අනිවාර්යෙන් ඒ ධර්මය ඇහෙtti මමත් ඒකට මගේ අත්දැකීම් ලෝකයකට ඉඩක් නැති වෙන්නට ඕන. අන්න අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා. අන්න සංස්කාරයන්ගේ නැසෙන ස්වභාවය දකිනවා කියන කාරණාව සිද්ධ වෙනවා. අපි සංස්කාරයන්ගේ නැසෙන ස්වභාවය දකින්නේ සංස්කාර එක නෙවෙයි. අපිට අඩුම තරම ඔන්න දැන් කාරණයක් කියන පින්තුනේ මේ මනගෙදරක කරපු ධර්මදේශනාවක්නේ. ඒකදී කියනවා අපි ගත්තොත් දැන් හිටපු කෙනා මිය පරලව ගියා. හිතනක අපේ කවුරු හරි අත්තම්ම කෙනෙක් සීය කෙනෙක් අපේ වැඩිහිටියෙක් කවුරු හරි ඉඳලා නැති වෙච්ච කෙනෙක්. එහෙම කාගෙත් එහෙම වෙලා තියෙනවනේ. අපි ගත්තොත් දැන් හිටපු කෙනා මිය පරලව ගියා. දැන් කවුරු හරි මිය ගිහිල්ලා. දැන් අපිට පේනවා හිටියා නැති වුණා. කොහොම නෙවෙයිද බලන්න. ඔන්න අපේ සීය කෙනෙක් ඉරේ හිටියා නැති වුණා. අපි කියන්නේ උන්නමලා කියලා කටවහරි. කොහොමනේ තියෙන්නේ? අපිට පේනවා හිටියා නැති වුණා. අපිට වර්ධනයක් පේනුණාද? වර්ධනේ වෙච්ච කෙනා මිසක නෑ. වර්ධනයක් පේනුනේ නෑ. අපිට සකස් වීමක් පේනුණාද? නෑ. සකස් වීමක් පේනුනේ නෑ. අපිට අවස්ථා පේනුනේ. ඔන්න පින්තුනේ අපිට ජීවිතේ අවස්ථායි පේන්නේ. අර මම අර කලින් ගිය සතිය ගත්තේ ගහක වර්ධනය පුංචි පැලේ වර්ධනීය එක අවස්ථාවක්. ලොකු ගහක් වර්ධනීය වෙච්ච අවස්ථාවක්. වර්ධනීය අවස්ථාව විතරයි. හැබැයි වර්ධනය වීමක් නැද්ද? මේ ලොකු උනේ ගහ. හැබැයි මේ කතා කරන ලොකු වෙච්ච අවස්ථාවනේ. වර්ධනීය වීම අන්න විමසන්න යන්නේ. බලන්න අපිට කොච්චර එළියට බැස්සට පස්සේ ඇස් දෙකට දෙයියනේ ගහකොළ කොච්චර පේන තියනවද? ඒක නිදස් උපමාවකට අරගෙන මොකද්ද මේ ගහේ වර්ධනය වීම? ඒක උපමාවකට අරගෙන මොන මං කියන්න මේ ගහක් තියෙනවා. මගේ ඉස්සරහා ගහක් තියෙනවා. මම දැන් මේ ඉන්න දැන් ඉන්න අරණ ගස් ගොඩාක් තියෙනවා. ඉතින් ගහ පේනකොට මට සිහිය එන්න ඕන. ගහක පුංචි පැලේවත් වර්ධනය වෙච්ච අවස්ථාවවත් නෙමෙයි මේ කියන්නේ. වර්ධනය වීම ගැන වර්ධන වීමක් නෑ නෙවෙයි. වර්ධනය වීම කියන්නේ මොකක්ද කියලා විමස හොයනෝ හොයනෝ හම්බ වෙන්නේ. ඒ වගේ මොකන්ද මේ ඇවිදීම වර්ධනය වීම වගේ ඇවිදීම වර්ධනය වීම වගේ පෙනීම වර්ධනය වීම වගේ ඇසීම වර්ධනය වීම වගේ දැනීම වර්ධනය වීම ගැන වගේ සිතීම නෑ නොකිය සංසිද්ධිය විමසන්නම ඕන. අපට අවස්ථාව පෙනුනේ අපට සකස් වීම පෙනෙනවා නම් මේ කියන්නේ සකස් වීමක් තියෙනවා තියෙන සකස් වීම පේනවා නෙවෙයි. සකස් වීම කියලා දීපු ඇත්ත නැත කතාව ගැලවෙන්න වචනයක් දීලා තියෙන සකස් වීම පේනවා නම් මොන පේන තියෙනවා එහෙම නෙවෙයි හොයනකොට. මෙතන කරුණු දෙපැත්තකින් අපිට ජීවිතේ හිතන්න පුළුවන්. එක පැත්තක් තමයි අපේ අද්දකීම් ලෝකයට කෙනෙක් ගෝචර වෙනකොට. මොන එතනත් හරි ලස්සන තැනක්. එකක් තමයි අද්දකීම් ලෝකයට අපේ අද්දකීම් ලෝකයට කෙනෙක් ගෝචර වෙනකොට ඒක සිදුවෙන සිද්ධිය. පෙනීම ඇසීම කියන මෙන්න මේ කාරණා සිදුවෙන විදිහෙන් සංස්කාරය තේරුම් ගන්න පුළුවන්. මේ කියන්නේ ආධ්‍යාත්මික ගවේෂණය. අනේ කියන ආධ්‍යාත්මික ගවේෂණ තියමු වෙන්නත් පුළුවන් කෙනෙකුට. ඊළඟට තමයි බාහිර තැනකට ගිහිල්ලා හරි කමක් නැහැ. බාහිර වස්තුවක් හරි සකස් වීමක් දකින්න පුළුවන් නම් අපිට යම් හරි මට්ටමකට ආත්මයක් තුල ඉඳලා හරි අර සකස් වීම කියන කාරණාව තේරුම් ගන්න. ඒ කියන්නේ ලෝකයේ තුල ශුන්්‍යතාවයකට හරියන්න පුළුවන්. ඔන්න දෙකක් කිව්වා. මේ මං කලිනු කියලා තිනවා. බලන්න අපේ අර වයසක වැඩි හිටියෝ අනේ අනිච්චේ දුක්ඛේ සංසාරයේ කියලා අර එළියේ තියෙන තේ හරි දැකලා ඒ අය හිත සනසගත්ත නැද්ද? අපි මෙච්චර දුක් මෙච්චර දියුණු වෙලත් අපි කොච්චර වුණත් මොකද්ද අපේ ජීවිතයේ භෞතික දේවල් කඩාගෙන වැටෙනකොට අපි ඇතුලෙන් තියෙන කඩාගෙන වැටෙන්නේ නැත්නම් කඩන් වැටෙනවා. හැබැයි අර අකුරු නොගත් පාසල් නොගිය විදග්ධ සමාජයක් ඇසුරු නොකළ ලොකුවට බරපතල විදියට බණ දහම නොදන්න සමහර ආච්චියම් වන සියල එදා අනේ අනිච්චේ අනේ අනිච්චේ දුක්ඛේ සංසාරයේ කියලා හරි ලෝකෙ කඩන් වැටුණත් අහස කඩන් පොළොවට වැටුණත් වෙන්නේ නැහැ. පෙරලිලා ගියත් හිත හදාගත්තා. එහෙම හරි වෙන්න පුළුවන් නම් අපිට යම් සංසිඳීමක් තියෙනවා. හැබැයි ඊට වඩා ලස්සනයි බෞද්ධ එළියක් උනේ, බාහිරක් උනේ, ආධ්‍යාත්මික පෙනීම හිම දැනීම දැන ගැනීම එනවා යනවා කනව ගොනව. අන්න ඒ පැත්තෙන් නම් අන්න ඒ පැත්තේ සකස් වීම බලන්න පුළුවන් නම් පුටුව උනේ දුටුව නිසා නම් දුටුව කියන්නේ මොකක්ද කියලා හොයන්න පුළුවන් නම් පුටුව කැඩිලා කුඩු වෙලා විනාශ වෙලා යන එක හොයන්න පුළුවන් නම් අඩුමතරමේ එහෙම විදිහටවත් යම් සංසිඳීමක් වෙන්න පුළුවන්. හැබැයි පුටුව උනේ දුටුව නිසා නම් දුටුව කියන සංස්කාරය හොයන්න යන පුළුවන් නම් අන්න එතන හොඳ සංසිඳීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපේ අත්දැකීම් ලෝකයේ එක්ක සකස් වීම දකින ආකාරය පිළිබඳව. මෙන්න මේ සකස් වීම දකිනකොට සංස්කාර කවදාවත් නැත්තේ නෑ, වෙනසෙන්නේ නැත්තේත් නෑ. දැන් අපිට හිතනවා වෙනසෙන්නේ නැත්තේත් නෑ කියනකොට මැදක් කොහේ හරි තියෙනවා කියලා. අන්න අර කලින් අහපු ප්‍රශ්න, සංස්කාරයක් තියෙනවා හිම නෙවෙයි, එතකොට මැද අවස්ථාවක් තියෙනවා හිම නෙවෙයි. මැද අවස්ථාව බුදුරජාණන් වහන්සේ සංකතයේ ලක්ෂණේ විස්තර කරනකොට, විග්‍රහ කරනකොට, දැන් අද ගොඩාක් අය කතා කරනවා හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා. ලෝකෙ පැත්තෙන් හොඳයි, හැබැයි එහෙම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ නැහැ. උපාදෝ පඤ්ඤායිති, ඉපදුණු උපාදෝ පඤ්ඤායිති කියලා කියන්නේ ඉපැත්ම පඤ්ඤායිති පැනවෙනවා. හොඳට බලන්න, උපාදෝ පඤ්ඤායිති ඉපැත්ම පඤ්ඤායිති, ඉපදුණු දේ නෙවෙයි උපාදං පඤ්ඤායිති නෙවෙයි, උපාදං නෙවෙයි උපාදෝ, උපාදෝ ඉපැත්ම ඇත නැත නෙවෙයි පැනවෙනවා, ඉපැත්ම පැනවෙනවා. වයෝ පඤ්ඤායිති, වයං නෙවෙයි වැය වූවක් නෙවෙයි වයෝ, වැයවීම කියන සිද්ධිය ඇත නැත නෙවෙයි පඤ්ඤායි. ත්‍රිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායිති, ත්‍රිතං අඤ්ඤතත්තං පඤ්ඤායිති නෙවෙයි, ත්‍රිතස්ස පැවැත්මේ අඤ්ඤත්වය, අඤ්ඤත්වයක් නෙවෙයි ත්‍රිතස්ස අඤ්ඤතත්තං අඤ්ඤත්වය, පැවැත්මේ අඤ්ඤත්වය පඤ්ඤායිති, ඇත නැත නෙවෙයි පැනවේ කියලා. ලස්සන තැනක් එතන කියන තුන්වෙනි එක තියෙන්නේ. අපි මේක මැදට දාගන්නවා, හට ගැනීමක් පැනෙනවා, වෙනසීමක් පැනෙනවා. තිතස්ස තිතියේ අයිතිත්වයක් දීලා තියෙන්නේ, තියෙනවා කියලා ගත්තොත් වෙනස් වීමක් තියෙනවා, එච්චරයි. කියන්නේ මැද අවස්ථාවක් නැහැ. අපිට මැද අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව අපි යොමු වුණොත් ඒක නිත්‍යයි. එතකොට අනිත්‍යකෝ? ඒක කවදා හරි අනිත්‍ය වෙයි. එතකොට මේ කියමනට යථාර්ථවාදී බවක් නැහැනේ. සංස්කාරවල ලක්ෂණය උත්පාද වය. මොන සංස්කාරවල සංස්කාරවල ලක්ෂණය මොකද? උත්පාද වය. කලින් කිව්වේ මොකද්ද? හොඳට මතක තියාගන්න. කලින් අපි කිව්වේ මොකද? සංකත ලක්ෂණ. තිනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි, කතමානි තීනි, උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ සංකත ලක්ෂණ කිව්වේ. දැන් මෙතන කියන්නේ මොකද? සංස්කාර ලක්ෂණ හයිලයිට් කරලා තියෙන්නේ. උත්පාද වය. අර තිතස්ස අඤ්ඤතත්තම් කතාවක් වෙන්නේ නැහැ. සංස්කාර කියලා කියනකොට තිතස්ස අඤ්ඤතත්තම් කතාවවත් ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට දැක්මක් මෙතන සංස්කාර. එතකොට කෙනෙක්ගේ ආත්ම මේක අත්දැකීමක් නෙමෙයි දැක්මක්. මොකද්ද? අත්දැකීමක් නෙමෙයි දැක්මක්. උත්පාද වය තිති නෙවෙයි. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්මයේ රසයි, ධර්මයේ සුන්දරයි. හැබැයි ධර්මයේ ඉගෙන ගන්නේ ධර්මයේ රසය භුක්ති විඳින්න පුළුවන්කමක් ලැබෙන්නේ හිතන්න පුළුවන් කෙනාට. හිතන්න පුළුවන් නම් ශ්‍රද්ධාව පාදක කරගෙන, අන්න ශ්‍රද්ධාව පාදක කරගෙන හිතන්න කියන්නේ. විචක්ෂණයේ මුල් කරගෙන හිතන්න පුළුවන්කමක් ලැබුණොත් අනේ හිතීම තුළින් මොකක්ද වෙන්නේ? එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ සංස්කාරයන්ගේ ස්වභාවය තේරුම් ගැනීමත් එක්කම නිවීමේ මාර්ගයට අවතීර්ණ වීමට. මේක අවස්ථා දෙකක් නෙවෙයි. සංස්කාරයන්ගේ යථාර්ථය දැකීමම ඔන්න ඒක හොඳට ඔළුවට ගන්න. සංස්කාරයන්ගේ යථාර්ථය දැකීමම කියන්නේ මාර්ගයට යොමු වීම. මාර්ගයට යොමු වෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ අඥානකමින් ඉන්නවා කියන එක. මොන මග කිසිමතු වෙලා නැත අඥානකමින් ඉන්නවා කියන එක. මම ඔබට මුලින් පැහැදිලි කළා ජීවිතයේ සත්‍ය හොයන්නේ නැති කමටයි ලෝකයේ ගොඩනැගින්නේ. ජීවිතයේ සත්‍ය හොයනවා නම් අඥාන කමට ඉන්න ඉඩක් නැහැ. අන්න ඒ නිසා සැබෑවටම බුදුරජාණන් වහන්සේ නමකගේ උත්පත්තියේ වාසනාවක්, උත්පත්තියේ වාසනාවක්, ධර්ම ශ්‍රවණයේ වාසනාවක්. ඒ ධර්මයට අනුව අපිට ප්‍රායෝගිකව හිතන්න ලැබෙනවා නම් ඒ තමයි සැබෑම වාසනාව බවට පත් වෙන්නේ. ඉතින් මේ සඳහා මේ දේශනාවත් උපකාර කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න කියලා සංඝාසේ දේශනාව හමාර කරනවා. ඉතින් මෙතෙන්දී මේ සූත්‍රයේදී ගොඩාක් ලස්සන කාරණා ගොඩාක් පැහැදිලි වුණා. ඉතින් අපිට අර මොකද්ද නිදර්ශන ගොඩාක් දුන්නා. චිත්‍රපටයේ උපමාව එකේ අර්ධ පැත්තකින් සකස් වෙන හැටි. ඊට පස්සේ ආයි සෙල්ලම් කිවල් කාර් ගිනි ගන්න ඒක උපමාවක් හැටියට පෙන්වලා දුන්නා. ඊට පස්සේ ගහක වර්ධනය වීම, ගොඩනැගිල්ලක් ඉදවීම නම් වර්ධනය වීම කියන. ඊට පස්සේ බණ කියන ස්වාමීන් වහන්සේ නිමිති නොදා සංකල්ප නොදා විග්‍රහ කරන්න කියලා කිව්වා. ඒ වගේ කාරණා කියලා දුන්නා. ඊට පස්සේ නිවරදි සතිය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව තුළින් ඉස්මතු කරා. ඊට පස්සේ උන්නාබ්‍රාහ්මණ සූත්‍රය පාද කරගෙන ඇසේ භුක්ති විඳ මේ ඇසකරණාසී දිවකයේ භුක්ති විඳින මනස එබැයි මානසික භුක්ති විඳීමකට යන්නේ නැහැ. ඒ යථාර්ථය දැකන්න පුළුවන් නම් කියලා කිව්වා. ඒ වගේම සංස්කාර කියන කාරණා මුළු ජීවිතේම කියන්නේ පේනව, හෙනව, දැනනව, දැන ගන්නවා කියන සංසිද්ධි ටිකක් කිව්වා. ඊට අමතරව යනව, එනව, කනව, බොනව, ඇවිදින ඒවත් සංකල්පන උදා විචක්ෂණය කරන්න යන්න ඕනේ කියලා කිව්වා. ඇස පිරිසිදු දකින්නව නම් පෙනීමේ සිදුවීමේ කෘත්‍ය විමසීමට ලක් වෙනව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්‍යස්වභාවික පාක්ෂික ධර්මන්ත විද්‍යා විමුක්ති සාධනයේ ඉන්න බව සනායතනික මහා සනායතනික සූත්‍රයේ ඇසුරින් පාදක කරගෙන කියුවා. ඉතින් ඒ වගේම වැඩියෙන් අපිට ජීවත් වෙන මට්ටමින් පැහැදිලි කරා ශ්‍රද්ධාව මුල් කරගෙන ධර්මය අහන්න, ධර්මය විචක්ෂණය කරන්න කිව්වා. සිල්වත් වීම, සතිමත් වීම, ගුණවත් වීම, සමාධිමත් වීම ඒ පැති පිළිබඳව පෙන්වලා දුන්නා. ඊට පස්සේ අවස්ථා නෙවෙයි සිද්ධිය පැත්තට ගිහිල්ලා විමසීම ඉස්මතු කරගන්න කියන කාරණා ටික. ඒ සංස්කාර ගොඩාක් පාළි වචන පාදක නොකර තියෙන අපේ ජීවිතයේ ඇසුරෙන් කියලා දීපු දේශනාවක් ඇටියට අපිට ඉස්මතු කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. 10:00 වගේ වෙනකන් අපි ටිකක් ඕනනම් කතා කරන්න පුළුවන්. අදහස් ඉදිරිපත් කර මම දිගටම කිව්වනේ කතා කරන්නේ සාකච්ඡාවක් නිසා.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මේ අර ලිපිය ලිපියක් අරගෙන ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙන් මේ සාකච්ඡා කරන එකේ ලොකු වටිනකමක් තියෙනවා කියලා හිතන ස්වාමීන් වහන්සේ මේ අර ඉතන පැත්තට ඉතින් ස්වාමීන් වහන්සේ ලොකු පැහැදිලි කිරීමක් කරනවානේ ස්වාමීන් වහන්සේ මේ ඔස්සේ. ඉතින් අර කට්ටිය අහන ප්‍රශ්නයි ඒ ටිකත් එක්ක ස්වාමීන් වහන්සේ මේ ලිපිය සාකච්ඡාව ගොඩක් වටිනවා කියලා හිතන ස්වාමීන් වහන්සේ අදහසක් ඉදිරිපත් කරන්න එකත් තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඔව්, අර මූලික වශයෙන් මේ ලිපියක් පාදක කරගෙන පදනම් කරගෙන යනකොට අර ගොඩාක් දුරට දේශනා හිම අහගෙන යනකොට මේ සමහර වෙලාවට හැලෙන්නේ තියෙන, ඒ කියන්නේ හොඳට අවධානය තියනවා නම් ගැටලුවක් නැහැ. හැලෙන තියෙන ඉඩකඩ ටිකක් වැඩි කියලා හිතුණා. මෙහෙම කරගෙන යනකොට ඉතින් කියාගෙන යනකොට අපි ටිකක් අවධානය යොපේ. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකම ටිකක් පාවිච්චි වෙනවානේ. අතනදී ශ්‍රව්‍ය විතරයි. හැබැයි එක කාරණයකට සිහිය පිටවන්න පුළුවන් නම් ගොඩක් තියුරයි. දැන් අපිට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකම භාවිත වෙන නිසා ඇසිදිසි මාධ්‍ය දෙකම මේ අපිට උපකාරශීලී වෙනවා ආචාර්ය මහත්තයා. එකේම තමයි.
එහෙමයි සර්.
මේ අපි
නෑ සාමින්නාස නවත්තන්නද ගියේ
නෑ නෑ නෑ
දෙරන් සම්මේ ස්වාමින්වහන්සේ දැන් මේ ලිපියෙත් අර මේ එක තැනක කිව්වා අර වර්ධනයක් දැක්කද කියලා අර එහෙම කතා කරා අර ඔය DJක පැලවීමක් ගසක වැඩිවීමක් කියන එහෙම උදාහරණ අරගෙන කතා කරේ. එතකොට ඔය වර්ධනය දකින්නද කියන එතන ඒ කතා කරන තැන නේද දැන් අර ඊට තව තැනක ඔය ලිපි මේ මතු වුණා අර ශ්‍රද්ධාව එක මේලා ධර්මය උපකාර කරගෙන මින් කියන එකක් මේ පෙන්වුවා. එතකොට ඔය ධර්මයේ උපකාරය කියන එක වෙන්නේ යන්නේ වර්ධනය දැකීම සඳහා නේද කියන එක මට ඉස්මතු වුණා. ඒ කියන්නේ ඒ වර්ධනය කියන එක අපිට කෙනෙකුට දකින්න මේ මේ අත්දකින්න හරි එහෙම එකක් නෙමෙයි නේතන කියන්නේ. මෙතන ඒ ධර්මයේ කියන එකෙන් පෙන්නන කාරණා උපකාරී කරගැනීමකින් නුවණකින් වෙන සිද්ධිය නේද එතන කියලා ඒ වර්ධනය දකින්නවත් කියලා කියන්නේ කියලා මට නිකන් අදහසක් ආවා. දැන් ඒකම නේද ගොඩක් සූත්‍ර වලත් ඉතින් ඒක ඇතුළ සිද්ධ වෙන සිද්ධි පෙන්වන්නේ මෙහෙම මයි කියලා ඒකනේ දේශනාවකින් පෙන්වන්නේ. දැන් උදාහරණයක් විදිහට අර ඔය අභිනන්දති අභිවදති අබ්දුසායතිත්තති කියලා වගේ ඒවා. එතකොට සමහර දැන් වල ඔය ආහාර වලින් ගත්තොත් ආහාරයට තණ්හා නැත්නම් එතන අර විඥානය දැස ගන්නවා වැඩෙනවා. ඔන්නෝම ඒ පෙන්නන්නේ අර ඒ ඔය වර්ධනය කියන කතාවේ යම් පැත්තක් නේද කියලා එහෙම අදහසක් ආවා. ඒ ගැන ස්වාමීන් වහන්සේගේ අදහස දැනගන්න කැමති.
තිරසන්නේ අම්මා ඒක එහෙමම තමයි. මේ අපිට අර කරුණක් ඉදිරිපත් කරන්නේම මේ ක්‍රමයක් ඉදිරිපත් කරන්නේම භාවිත කරන්නනේ. ඉතින් ඒ භාවිත කරනකොට අවිනන්දති අපිවදති අජ්ජෝසාය තිට්ඨති කියන තැනට යන්නේ නැහැ. ඒකේ එහෙම නැත්තම් අර ආහාර සූත්‍රත් එක බැලුවමත් ආහාර ඒ පැත්තෙන් බැලුවත් එහෙමම තමයි. සුනන්ද මහත්තයා පුළුවන් නම් 12 වෙනි පිටුවට පොඩ්ඩක් එමුද? හරි මම මේ සුනන්ද මහත්තයා ඕපන් කරනකම් මම කියන්නම්කෝ. මේ රේණුකාම මහපු කාරණියත් එක්ක.
රේණුකා සුනන්ද?
12 වෙනි පිටුව සුනන්ද මහත්තයා. වගේ 13 පිටුවත් හොඳයි. 13 පිටුවේ මූල අනහරි. දැන් අපි ලෝකයේ තුල කතා කරනකොට දැන් මේ ලෝකයේ තුල කතා කරනකොට සබා දහමෙන් කතා කරන එකක් ගහක් වර්ධනය වීම. නමෙක් වර්ධනය වීම. ගොඩනැගිල්ලක් ඉදවීම මේක ලෝකයේ ලෝකයෙන් පැත්තෙන් කතා කරන්නේ ලෝකයෙන් කාරණයක් දෙන්නේ අපි ආධ්‍යාත්මික ප්‍රවේශණයට උදව් වෙනනේ. ඔන්න කරුණු තුනක් කිව්වා. කරුණු තුන තමයි ගහක් වර්ධනය වීම, ළමයෙක් වර්ධනය වීම, ගොඩනැගිල්ලක් ඉදිවීම, ඉදි කිරීම, ඉදිවීම, මොනවා හරි සිදුවීම, එකක් හරි සිදුවීම, ඕන එකක් කාට හරි පෙන්වන්න පුළුවන්ද ගහක් වර්ධනය වෙන හැටි? කාට හරි පෙන්වන්න පුළුවන්ද ගහක් වර්ධනය වෙන හැටි? ගහක අවස්ථා ටිකක් පෙන්වන්න පුළුවන් වෙයි. වර්ධනීය අවස්ථා පෙන්වන්න පුළුවන්. බීජය පත්‍ර දෙකක් සහිත අවස්ථා, පත්‍ර 10ක් 15ක් සහිත අවස්ථාව, අතුබෙදී ගිය අවස්ථාව, අවස්ථා හොඳට අතු සවි ශක්තිමත් වූ අවස්ථාව, අතු මෝරා ගිය අවස්ථාව කියන අපිට අවස්ථා ටිකක් පෙන්වන්න පුළුවන් වෙයි. හැබැයි අපිට පුළුවන් වෙයිද ගහක් වර්ධනය වීමේ සිද්ධිය පෙන්වන්න? අනලෝක පැත්තෙන් කියන්නේ ලෝකේ උදාහරණයක්නේ, මේ උපමාවක් වගේනේ. හැබැයි අපිට පුළුවන් වෙයිද ගහක් වර්ධනය වීමේ සිද්ධිය පෙන්වන්න? බෑ නේද? අපි අපේ ලෝකේ උනෙන් අපේ ලෝකේ පේනවා, එනවා, දෙනනවා, දැනගන්නවා. හරි ගති ස්වරූපයක් හරි ඕන එක. අපි අපේ ලෝකේ දැන් බුදුරජාණන් වහන්සේ හොයන්න කිව්වේ අපේ අත්දැකීම් ලෝකයේ පිළිබඳව. දැන් සමාජයටත් ප්‍රශ්නයක් තියෙනවනේ. මම මේකයි අර කරුණට ඉදිරිපත් කළේ. සමාජයට තියෙන ප්‍රශ්නයක්, තියෙන දේවල් පේන. ඔන්න සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන දේවල් පේනවා. සමාජයේ තියෙන දේවල්ම තමයි පේන්නේ කියලා. නෑ නෑ, පේන නිසයි තියෙන්නේ. තියෙනවා කියලා ගණන්නේ. තියෙන දේවල් නෙවෙයි නම් පේන්නේ, පේන දෙයක් නැද්ද? ඔන්න සමාජයේ තියෙන ප්‍රශ්න මොකද්ද? තියෙන දේවල් පේනවා, තියෙන දේවල් නෙවෙයි නම් පේන්නේ, පේන දෙයක් නැද්ද? ඔය ප්‍රශ්නේ එනවා සමාජයේට. ඔය ගොඩාක් දේශන එනකොට අපිට ඔය ප්‍රශ්නේ මතුවෙනවා. ඒවයි කියනවා තියෙන දේවල් පේනවා, එහෙම තියෙන දේ නැති කරමු, එහෙම නැත්නම් තියෙන දේවල් නෙවෙයි නම් පේන්නේ වෙනද? පේන්නේ පේන දෙයක් නැද්ද කියන ප්‍රශ්නේ අහනවා. ඊළඟට අනිත් පැත්තට අපි කොහෙන් ගත්තත් සිදුවීමක් පිළිබඳව හිතන්න පෙරෙන්නේ නැහැ. අන දේ පැත්තට ගිහිලා තමයි එක්ක තියෙනවා එක්ක නැහැ කියන්නේ. අපිට එන්න කියලාගෙන සිදුවීමේ පැත්තට. අර ගහකේ වර්ධනය වීම වගේ. සිද්ධියක් පිළිබඳව හිතන්න පෙරෙන්නේ නැහැ. දැන් අපට ගහක් වර්ධනය වීම කියන කාරණාව බලන්න බෑ වගේ. ඒ කියන්නේ මේ සිද්ධිය බලන්න බෑ වගේ. අපිට මේ ලෝකය කියලා අපි හිතින් මවාගත්ත ඉතින් නොයද මවා ගන්න ඔන්න විදියට අන්න කියාගෙන යනවා. දැන් අර එනුකාම්ම කතා කරේ ගහක වර්ධනය වීම, බීජේ බීජත්වය වගේ කාරණාවල ලං වෙන බෑ වගේ. ඒ කාරණයත් එක්ක හෙවීම කර තමයි යන්නේ. ඒ හෙවීම තුල අන්න අභිනන්දති, අභිවදිත, අජෝසාය තික්කති, නැත්නම් උපේ උපාදාන අභිනිවෙෂ විනිබද්ද කියන පැත්තට යන්නේ නැහැ කියන කාරණේ ගන්න පුළුවන් නේද?
හිමයි සමයි. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි.
සරණ සත්‍යම අවසාන කරුණේ
අපි ලබන සතියේ මේ සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණොත් අපි මේ සම්බන්ධ වෙලා ඉන්න අයට යෝජනා කරමු. පච්චේපච්චුප්පන සූත්‍රය අහමු. ඒ වගේම මේකෙ PDF එකක් තියෙනවා. ඒක දාමු මන්සනන්ද මහත්තයට ඉවර කියන්න. ADP අපි ලබන සතියේදී සාකච්ඡාට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණොත් පච්චේපච්චුප්පන සූත්‍රය එහෙනම්ද මාව? පච්චේපච්චුප්පන සූත්‍රය ඇසුරින් කරපු දේශනයක් අහමු. ඒ වගේම මේ PDF එකක් දාලා තියෙනනම් ඔය එක group එකට දාලා තියමු. ඒක ඇසුරින් අපි සාකච්ඡාව කරගෙන යමු. ලබන සතියේට ඇහුණා වෙන්නේ නැති මම හිතන්නේ ඇහුණා නේද?
එහෙමයි සනා සර්. පැහැදිලි නැහැ සත්.
පැහැදිලි නෑ.
ඇහුණා ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි. එහෙනම් අපි අදට අවසන් කරමු.
එහෙමනම් සාකච්ඡා අවසන් කරමු. ස්වාමීන් වහන්සේ අදත් අපි මේ සත්‍යකරගෙන සාකච්ඡා ඔබවත්තගෙන ගියා. ස්වාමීන් වහන්සේට
දේශනා කරලා තියෙන නිසා ඉතින් දැනටම විශේෂයෙන් නැති පුණ්‍යානුමෝදනා කරමු. අපි හැම ප්‍රසකරකත් සිතින් හොඳන් වෙන්න තව නිරෝගී භාවය ලැබෙන්න දේශනා පවත්වන්න පැහැදිලි කරලා දෙන්න දෙන්න කියලයි ධර්ම අවබෝධයේ තිසම හේතු අස්නාන්. එයාගේම සුනන්ද මහත්තය නිසයි මේ සාකච්ඡා මාලාව අපිට පටන් ගැනුනේ පවත්වගෙන යන්නේ. ඉතින් එතුමාටත් එතුමගේ පවුල්වලට අනුමෝදන් වෙලා ඔබිකාවෙ ලැබෙන්න තවතත් ධර්මයම අහලා යෙදිලා ජීවිතය තුළම ප්‍රයෝජනයක් ගන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. පෙරුවන් සරණයි හැමදෙටම.
Thank you.